සමන්තචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිංගතුනි ඒකායන මාර්ගය නිවනට උපකාර වන විග්‍රහ කරන මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ පබ්බ මේ වන විට 16ක් කාය ඒකායනුපස්සනාව පිළිබඳව පියවර 14ක් ඒ වගේම වේදනාසු වේදනානුපස්සනාව පිළිබඳව එකක් එක පියවරක් චිත්තේ චිත්තානුපස්සනාව පිළිබඳව එක පියවරක් දැන් විග්‍රහ කරලා පෙන්වුවා. මේ හැම පියවරකින්ම මේ කාය කායනුපස්සනාවෙනුත් වේදනාසු වේදනානුපස්සනාව පියවෙනුත් චිත්තේ චිත්තානුපස්සනාවෙනුත් ඒ වගේම ධම්මේසු ධම්ම අනුපස්සනාවෙනුත් කරන්නේ මේ හිතට වර්තමාන මොහොතේ එන අර දුර්වල් හයෙන් හිතට එන වැරදි අරමුණු වල වේගය වේදනාව ආවේගය විඥාන ශක්තිය චිත්තාවේගය මේක දැන හඳුනාගෙන මේ වේගය වේදනාව තමයි අපිව මේ ඉදිරියට තල්ලු කරන්නේ හඹාගෙන යන්නේ මේ පැවැත්ම පවත්වන්නේ මේ රිය ගමන ඉදිරියට ගෙනියන්නේ මේක තේරුම් අරගෙන මේ ඉදිරියට යාම නිසා තමයි මේ රිය ගමන ගමන් කරන නිසා තමයි මේ දුක උරුම වෙන්නේ මේ දුක හදාගන්නේ මේ දුක ප්‍රභවය වෙන්නේ නිර්මාණය වෙන්නේ සකස් වෙන්නේ ඒක නිසා අපි මේ දුක ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ අපි ඉදිරියට හඹාගෙන යන ඒ රිය ගමන ගියේ නැත්නම් ඒ නිසා මේ රිය ගමන අරිය කරන්නට කරන උත්සාහය තමයි මේ සතර සතිපට්ඨානෙම කරන්නේ. මේක හොඳට තේරුම් ගත්තට පස්සේ මේ ක්‍රියාවේ වේගය ආවේගය වේදනාවක් වෙනවා. වේදනාව ආවේගයක් වෙලා චිත්තාවේගයක් වෙනවා. චිත්තාවේගය විඥාන ශක්තියක් බවට පත් වෙනවා. තමා තුලදීම. මෙන්න කොහෙදවත් නෙමෙයි. ඒක නිසා මේ වේගයට අපි අහු වුණොත් මේ වේදනාව වින්දොත් අර වේදනානුපස්සනාවේදී මේක හොඳට විග්‍රහ කළා. ඒ නිසා මේ වේදනාව ලැබෙන්නේ අපි පාටගෙන යන්නේ එක්කෝ සුඛ වේදනාව පිනවා පිනවා ක්‍රියා කිරීමෙන් ආස්වාදනය කිරීමෙන් පිනවා පිනවා ආස්වාදනය කරනවා. දුක් වේදනාව විඳවා විඳවා එකෙත් ආස්වාදනයක් විඳවීමක් කරනවා. වේදනාවක් වේගයක් උපදවා ගන්න. ඒ වගේම මන මන මේ වේදනාව අලුතෙන් වේගය උපද්දා ගන්නවා. එතකොට අර කාය කාය අනුපස්සනාව කරනකොට අර ක්‍රියාවේ වේගය අලුතෙන් ඉපදීම නැවැත්තුවාම මේ වේදනාව දැන් පිනවා පිනවා යාම නැවැත්තුවා. විඳවා විඳවා යෑම නැවැත්තුවා මැන මැන ඉදිරියට යෑම නැවැත්තුවා. ඒ නැවැත්තුවේ ආමිසය. ඒ පිනවීම විඳවීම මැනීම කිරීම නිසා තමයි මේක ආමිසයක් උනේ. ඒ අනුව මේක නිරාමිස තත්වයට නිරාමිස සුඛයක් තියෙනවා. නිරාමිස දුකක් තියෙනවා. නිරාමිස අදුක්කම සුඛක් තියෙනවා. ඒ නිරාමිස තත්ත්වය ඉදිරියට අර තල්ලු කරන හඹාගෙන යන රියගමනට උපකාර වන දෙයක් නෙමේ මේ නිරාමිසය. හැබැයි ඒකත් නිරාමිස සුඛයක්, නිරාමිස දුක්ඛයක්, නිරාමිත දුක්ඛමා සුඛ හැටියටම විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ ආමිසය තමයි අපි ඉදිරියට අර වේගයක් වේදනාවක් හැටියට ඒ ලැබූ සුවය පිනවා පිනවා ආමිස කරගන්නවා. බිඳවා බිඳවා ආමිසයක් කරගන්නවා දුක. මැන මැන ආමිසයක් කරගන්නවා අදුක්කම අසුකය. ඒක නැවැත්තුවාම ඒක නවත්වීම තමා අර කායකාය අනුපස්සනාවෙන් කරන්නේ. ඒ කායකාය අනුපස්සනාවේ පිහිටලා කටයුතු කරනකොට මේ වේදනා සුවේදනා අනුපස්සනාව ඉබේම පූර්ණ වෙනවා. වේදනා සුවේදනා අනුපස්සනාවේ පිහිටනකොට අර චිත්තේ චිත්ත අර හිතේ තියෙන අර සරාගී බව සදුවස බව සමූහ බව ඉවත් වෙලා එක වීතරාගී වීතදේශී වීතමෝහී තත්ත්වයට පත්වෙනවා. ඒ වගේම මේ සිත සංකිට්ඨ සංකීර්ණ වූ සිත විකිට්ඨ වෙනවා. ඒ වගේම මේ සිතේ අර විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය ලැබෙන ආකාරයට හිත පිරිසිදු වෙනවා. මෙහෙම මේ සිත පිරිසිදු වේගෙන එනකොට ඒ අනුව මේ ධම්මේසු ධම්මානුපස්සනාවේ පබ්බ පහක් තියෙනවා. මේ පබ්බ පහ මේ කායකායනුපස්සනාව දිගටම දිගටම වඩාගෙන යනකොට නොනවත්තා ආනපාන සති සමාධියෙහි පිහිටා මේ කියන ධම්මේසු ධම්මානුපස්සනාව ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා මේ ධම්මේසු ධම්මානුපස්සනාව අපි බලන්න ඕන කොහොමද මේක අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි තේරුම් ගන්න දෙයක් තියෙනවා. තමා තුළ සිදුවන වෙනස් වීම මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනකොට තමා තුළම වෙනස් වීමක් සිදු වෙනවා. ඒ වෙනස් වීම අපි ඒ අලුතෙන් ප්‍රභවය වෙනවා. එහෙම නැත්නම් ප්‍රජනනය වෙනවා. ඒ ප්‍රජනනය වූ ප්‍රභවය වූ අලුත් වෙනස්කම අපි විසින් දැන හඳුනා ගැනීම තමයි පජානාති. ඒ අනුව මේ පංචකාම නීවරණ ධර්මයන් කියන පළවෙනි අවස්ථාවේ දැන් මේ යම් වෙනසක් අධ්‍යාත්මික වශයෙන් ඇතුළාන්තය තුළ සිද්ධ වෙනවා. අර කායකායනුපස්සනාවේ ආනපාන සති පබ්බය කරගෙන යනකොට වේදනාසු වේදනානුපස්සනාවෙන් ඒ කෙලෙස් අලුතෙන් උපදින්නේ නැතිකොට චිත්තේ චිත්තානුපස්සනාවෙන් ඒ කෙලෙස් දිගේ අර රාග ද්වේෂ මෝහසිතක් උපදින්නේ නැතිකොට මේ සිතේ ඇති වෙලා මෙතෙක් කල් ඇති වෙලා තිබුණු මේ පංචකාම නීවරණ ධර්මයන් නිවන ආවරණය කරපු ධර්මයන් පහක් ඉබේම නැති වෙලා යනවා. අලුතෙන් දැන් හදන්නේ නැහැ. මේ කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා කියන පහම අර රාගී සිතක් දේසි සිතක් මෝහී සිතක් නිසා වේගයක් වේදනාවක් නිසා අලුතෙන් හැදුනා. මීට පෙර වුණේ ඒක ඒ වේගයේ වේදනාව අලුතෙන් හැදෙනවා. ඒ වේගයට වේදනාවට දිගින් දිගටම අලුතෙන් මේ කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා කියන පංචකාම නීවරණ ධර්ම සකස් වුණා. දැන් ආනපාන සති සමාධියෙහි පිහිටා නොනවත්තා කටයුතු කරනකොට අර වේගයේ වේදනාව අලුතෙන් උපද්දන් නැති නිසා අනුපාද නිරෝධයෙන් සමුදය නිරෝධ කරන නිසා අනුපස්සනා කරන නිසා දැන් කාමච්ඡන්දයක් අලුතෙන් හිතට ඇතුළෙන්නේ නැහැ. ඒ වගේම ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා මේ පහ පිළිබඳව තමයි මේ ධම්මේසු ධම්මානුපස්සනාවේ පංචකාම නීවරණ පබ්බෙන් විග්‍රහ කරන්නේ. මෙතෙන්දි අපිට තේරුම් ගත යුතු දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. ඒ පජානාති කියන වචනයෙන් අවසාන වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. මේ දැනගත යුතු කරුණු තමයි පළවෙනි එක, ඉද බික්කවේ බික්කු සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අසන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මේ පෙර මේ ආනපාන සති සමාධිය වඩන්නට පෙර අත්තිමේ අසන්ත සන්තං ඉස්සෙල්ලා සන්තං අත්ති කාමච්ඡන්දය අලුතෙන් ඇති වෙනවා. දැන් අසන්තං දැන් ආන මේ ආනපාන සති සමාධියේ පිහිටලා මේ කාය කායනුපස්සනාව පූර්ණ වුණාම ඉස්සර සන්තං වා අත්ති දැන් අසන්තං වා නත්ති. ඒ අනුව අධ්‍යාත්මික වශයෙන් මේ කාමච්ඡන්දය අලුතෙන් ඉපදීම නැවැත්තුවා නවතුණා. නත්ති එක තේරුම් ගත යුතු වෙනසක්. මේක වෙනසක් වෙනවා, ඒක තේරුම් ගන්න ඕන. ඒකයි මේක කිව්වේ. මේක පියවර තුනකින් තේරුම් ගන්න වෙනවා. ඒ පියවර තුන තමයි ඊගාවට කියන්නේ. පළවෙනි පියවර යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. පජානාති කියන වචනේ කියන්නම මේ අධ්‍යාත්මය තුළ ඇති වූ වෙනස්කම තමා විසින් දැන හඳුනාගත යුතුයි කියන එකයි. යතාච අනුපන්නස්ස කාමච්ඡන්දස ඉස්සෙල්ලා යතා පරිදි මේ කාමච්ඡන්දය අලුතෙන් ඉපදවීම තේරුම් නොගත්ත නිසා, ඒක ප්‍රහාණය නොකළ නිසා, ඒක අනුපාද නොකළ නිසා උපාදෝ හෝති තංච පජානාති. මේ කාමච්ඡන්දය අලුතෙන් ඉපදුනේ මෙන්න මේ හේතුව නිසායි. යථා පරිදි උපදින්නට එන කාමච්ඡන්දය අලුතෙන් ප්‍රහාණය කරන්නට නොදත් නිසා ඒ කාමච්ඡන්දය අලුතෙන් ඉපදුණු බව පිරිසිදුව දැනගත යුතුයි. ඒක පළවෙනි කාරණේ. යථාච අනුප්පන්නස කාමච්ඡන්දස උපාදෝ හෝති තංච පජානාති. දෙවෙනි පියවර යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති තංච පජානාති. මේ උපදින්නට එන කාමච්ඡන්දය පැහැදිලිව පිරිසිදුව මේ ආනපාන සති සමාධිය පිහිටා කටයුතු කිරීමෙන් කාය කායනුපස්සනාව වැඩිවීමෙන් යථා පරිදි මේ උපදින්නට එන කාමච්ඡන්දය නෝපදවා ප්‍රහාණය පහනං හෝති ප්‍රහාණය කළා නිදහස් විය හැකි බව යථා පරිදි දැනගත්තා දැකගත්තා. තුන්වෙනි අවස්ථාව යථාච පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. යථා පරිදි මේ කාමච්ඡන්දය අලුතෙන් උපදින්නට එන ප්‍රහාණය කළාට පස්සේ මේ කාමච්ඡන්දය ගොඩනැගුණු එහෙම නැත්නම් එකතු අර කාමච්ඡන්ද කියන මේ පංචකාම නීවරණ ධර්මය සකස් වූ මේ ආයතනික රටාව දැන් සකස් වෙන්නේ නැහැ. ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. මේ මෙතෙක් කල් අපි මේ කාමච්ඡන්දය බොහොම ආශාවෙන් ප්‍රියභවෙන් පිළිගත්තා අර ආයතනික රටාවක් තිබුණ නිසා. දැන් මේ ශරීර කූඩුවේ ඔය ආනපාන සති සමාධියේ පිහිටා කාය කායනුපස්සනාව කරනකොට මේ ඇට මස් නහර මැදුළු මේ සියලු දේ මේ හෝමෝන ක්‍රියාවලිය මේ සියලු දේ වෙන පැත්තකට සකස් වෙනවා. දැන් අර ආයතික රටාව දැන් නැහැ. ඒවා පිළිගන්න පුළුවන් තත්ත්වයක් අධ්‍යාත්මිකව දැන් නැහැ. එනිසා ඒවා කැමැත්තෙන්ම එවෑන් මිදී නිදහස් වෙනවා. ඒවා එනවා නමුත් බාරගන්න කෙනෙක් නැහැ. ඉස්සෙල්ලා ඒවා ආවා කැමැත්තෙන්ම බාරගත්තා. ඒ බාරගත්තේ මේ ආයතනික රටාවක් තිබුණු නිසා. ඒ අනුව කාමච්ඡන්දය ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡිතා කියන පහම මේ වගේ අලුතෙන් සකස් වූ දේවල් අර ආනපාන සති සමාධියේ පිහිටලා සම්පජානකාරී හෝති ඌ පසු කායකාය අනුපස්සනාව පූර්ණ වීම නිසා අර ක්‍රියාවේ වේගය වේදනාව ඉපදුනත් එතෙන්දි මේ වේගය නිසා අනුසය උපදින්නේ නැහැ සමුදය උපදින්නේ නැහැ අනුත්පාද වශයෙන් නිරෝධ වෙනවා ඒ නිරෝධ වෙන්න හේතුව තමයි ඇතුළාන්තයේ අධ්‍යාත්මයේ මේක බාර ගන්න කෙනෙක් බාර ගන්න තත්වයක් බාර ගන්නට මෙතෙක් කල සකස් වූ ක්‍රමවේදයේ රටාව මෙතෙන් ඇතුලේ නැහැ ඉබේම නැති වෙලා යනවා ඒ අනුව කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡතා කියන පහ දැන් ඇතුළාන්තයේ සකස් වෙන්නේ නැහැ මේ සියලු දේ අජ්ජත්තං මේ හැම තැනම කියලා තියෙන සන්තංවා අජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ සන්තංවා තීන මිද්දං අජ්ජත්තං ඒ වගේම අධ්‍යාත්මික වශයෙන් තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡතා පහම මීට ඉස්සෙල්ලා යම් ආයතනික රටාවක් හැටියට සකස් වෙලා තිබ්බේ. ඒ නිසා අපිට තේරුණේ නැතුවට මේ ශරීරයේ මේ අපේ ශරීර කූඩුව තුළ මේ සියලුම ආයතන ඒ වගේ ඒ ප්‍රියදේට ඇලීම අප්‍රියදේට ගැටීම ප්‍රියාප්‍රියාතර මැනීම කළේ මෙතෙක් කල් මෙම ආයතනික රටාවක් සකස් වී තිබීම නිසයි. ඒ ආයතනික රටාව නිසයි මේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච කියන නිවන ආවරණය වන කරුණු පහක් අධ්‍යාත්මිකව අලුතෙන් සකස් වුණේ. මේක අලුතෙන් සකස් වන දෙයක්. සදාකාලික දෙයක් මෙතන නැහැ. අර රාගය ද්වේෂය මෝහය ක්‍රියාත්මක වීමත් සමග අර වේගයේ වේදනාව අලුතෙන් ඉපදීමත් සමග මේ වගේ මේ ආයතනික රටාව සකස් වුණා. අර කරුණු පහ පංචකාම නිවරණ ධර්ම පූර්ණණය වීමත් සමග. දැන් ආනපාන සති සමාධියේ පිහිටා කායික අනුපස්සනාව වඩනකොට අර පබ්බ 14 දැන් අලුතෙන් ඇතුළට මේවා ගන්නේ නැහැ. ආන කරන්නේ නැහැ. ඒ වගේම ඇතුළට ඊට වඩා වෙනස් දේවල් දැන් ගන්න. අර මෙත්තා කරුණා මුද්ධිතා උපේක්ඛා අලෝභ අද්වේෂ අමෝහ විතරාගී විතදේශී විතමෝහි වගේ දේවල් දැන් ඇතුළට ගන්න. ඒ නිසා අර පරණ ආයතනික රටාව වෙනස් වෙලා අලුතෙන් පිරිසිදු බවක් ඇති වෙනවා. ඒ අනුව මේක දැන් සහ මුලින්ම වෙනස් තත්ත්වයකට මේ ශරීර කූඩුව තුළ අපිට නොපෙනුනාට ඒ නහර වැල් ඇට මස් මිදුළු ඒ හෝමෝන ක්‍රියාවලිය සියලු දේ යම් ආකාරයකට වෙනස් වෙන බව බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා. මේක අර රතන සූත්‍රයේ මේ කතාව කියලා තියෙනවා. කීනං පුරාණං නවන් නත්ති සම්භවං විරත්ත චිත්තේ ආයතිකේ බවස්මින් විරත්ත චිත්තේ ආයතිකේ බවස්මින් තේකීන බීජා අවිරුල් හිච්ඡන්දෝ නිබ්බන්ති දීරා යතායම්ප දීපෝ කියලා උදාහරණයක් උපමාවකුත් දීලා තියෙනවා. එනිසා දැන් අර කීනම් පුරාණං කිව්වේ මේ අර කෙලෙස් අතීතේ එකතු කරගත්ත කෙලෙසුත් දැන් නෑ. කීනම් සියලු දේ කපලා අස්කලා පුරාණේ එකතු කරගත්ත කෙලෙස් ඒ වගේම නවන් නැති සම්භවං අලුතෙන් මේ කෙලෙස් බිහි කරන්නෙත් නෑ. ඒක නිසා දැන් ඒ කෙලෙස් පිළිගන්න ඇතුළාන්තයේ කෙනෙක් නෑ. ආයතනික රටාව වෙනස් වුණා. ඒ අනුව ආයතිකේ බවස්මින් විරත්ත චිත්තේ ආයතිකේ බවස්මින් දැන් අර ඒවා පිළිගන්න කෙනෙක් නෑ. දැන් ආයතනික රටාව වෙනස් වෙලා. මේක උදාහරණය කොහොමද දැන් තෙලුත් නැති තිරෙත් නැති පහන නිවිලා ගියා වගේ දැන් ආයි පත්තු කරන්න බෑ. ආයි එලි මේ ආලෝකයක් දක්වන්න බෑ. දැන් තෙලුත් නැහැ තිරෙත් නැහැ. මේ තෙල් තිරේ දැන් අලුතෙන් දාන්න නැති එක තමයි මේ අනුසය ඇතුළට ගන්න නැති. අර වේගය වේදනාව නැතිකම. ඒ වගේ මේ ආයතනික රටාව පිළිබඳව ත්‍රිපිටකයේ හැම සූත්‍රයකම නිවනට අදාළව මේ ආයතිකේ බාස්මින් එහෙම නම් මේ ආයතික සංවරය මේ ආයතික වෙනස පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. මේ පංචකාම නීවරණ ධර්ම මේ විග්‍රහයේදී ධම්මේසු ධම්මානුපස්සනාවේ මේ ආයතනික රටාව වෙනස් වීම නිසා තමයි ඒකම මං කියව ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. ඒක නිසා දැන් ඉස්සෙල්ලා තිබුණු ආයතනික රටාව නෙමෙයි දැන් මේ ආනපාන සති සමාධියේ පිහිටලා අර දර්ශනීය සම්පන්න වූ පසු මේ ආයතනික රටාව වෙනස් වෙනවා. ඒ අනුව අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච කියන ඒවා ඇතුළාන්තයේ රැස් වෙන එකතු වෙන ගොඩ ගැහෙන ක්‍රමය සියමුමුදී දැන් අධ්‍යාත්මික වශයෙන් නැහැ. ඒ අනුව දැන් ඊට වෙනස් තත්ත්වයක් මේ ඇතුළ තුළ මේ ශරීර කූඩුව තුළ ඇති වෙනවා. හැබැයි බාහිරෙන් කිසි කෙනෙකුට මේක පේන්නේ නැහැ. මේක සියලු දේ ඇතුළාන්තය තුළ අධ්‍යාත්මය තුළ සිදුවන වෙනසක්. ඊළඟට මේ ආයතනික රටාව කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡිතා ඒ වගේ අයින් වීම නිසා මේ පංචකාම නීවරණ පබ්බෙන් පුද්ගලයා වෙනස් වුණා. දැන් ඒ වගේ දේවල් සකස් වෙන්නේ නැහැ. මේ ආනපාන සති සමාධිය පිහිටලා සතර සතිපට්ඨානෙ පූර්ණ වුණහම ඒ අනුව මේ පංචකාම නීවරණ ධර්ම සිතේ දැන් ඇතුළාන්තේ නැතිකොට මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙතෙක්කල් ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි වටිනවා හොඳයි ප්‍රියයි කියලා සාරයි කියලා අපි එකතු කරගත්ත පංචස්කන්ධයම දැන් ඇත්ත ඇති හැටියට තේරුණා. ඒ අනුව පංචස්කන්ධය පරිහරණය කරනවා උපාදානය කරගැනීම නැවතුණා. දැන් උපාදානය කරගන්නේ නැහැ කිසිසේත්ම. අර හැබැයි අර පංචකාම නීවරණ ධර්මයන්ගේ වෙනස් වීම තමා මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම නැවතුනේ. ඒ අනුව ධම්මානුපස්සනාවේ කන්ද පබ්බය පූර්ණ වෙනවා. මෙතෙන්දි තේරුම් ගත යුතු දේ තියෙන්නේ තංච පන භික්ක කතංච පන භික්කවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදාන කන්දේසු. ඉද භික්කවේ භික්කු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. මේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන පහම එනවා දකිනවා. ඇහෙන් රූපයක් දකිනවා, වේදනාවක් දැනෙනවා, සංඥාවක් දැනෙනවා, සංකාරයක් අර සංසාරය කර නිසා දැනෙනවා. හැබැයි විඥානයක් දැනෙනවා. හැබැයි ඒකට උපාදානයක් ඇති වෙන්නේ නැහැ. මොකද දැන් උපාදානයක් කරගන්න බෑ අර පංචකාම නීවරණ ධර්ම නැති නිසා, ආයතනික රටාවක් නැති නිසා ඒක හිතෙන් උපාදානය කරගන්න ක්‍රමයක් නැහැ. ඒ උපාදානය දැන් ඉබේම අර පංචකාම නීවරණ ධර්ම වලින් මිදී නිදහස් වුණාට පස්සේ දැන් උපාදානය නැහැ. ඒක එනවා ඉති මේක දැනගන්නවා. මේක වේදනාව, මේක රූපය, මේක වේදනාව, මේක සංඥාව සංකාර විඥාන. හැබැයි ඒකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒ අනුව උපාදානය නැති වෙනවා. ඒ අනුව අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියන එක තේරුම් ගන්නවා. ඒ අනුවම මේ පංචස්කන්ධය තියෙනවා, පරිහරණය කරනවා. හැබැයි උපාදානය කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ආනපාන සති සමාධිය වඩනකොට කායය කායනුපස්සනාව දිගටම වඩාගෙන යනකොට සිදුවෙන වෙනස්කම්. ඊළඟට තුන්වෙනි එක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්, මේ වෙනස පූර්ණ වශයෙන්ම අනිත් පැත්තට හැරෙන අවස්ථාව තමයි ධම්මේසු ධම්මානුපස්සනාවේ ආයතන පබ්බ විග්‍රහයෙන් කියන්නේ. පුනිජවරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ජසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. ආයතන 12ක් තියෙනවා. අජ්ජත්තික ආයතන 6යි, බාහිර ඒකට ගැළපෙන ඒකට පටිච්ච වෙන්න තිබුණු බාහිර ආයතනේසු 6යි. දැන් චක් ආයතනය පටිච්ච වෙන්නේ රූප ආයතනයට, සද්ද ආයතනය සෝත ආයතනයට පටිච්ච වෙන්නේ, ගානායතනේ ගන්ධායතනයට ජීවායතනයේ රසායතනයට කායතනයේ පොට්ටම්බායතනයට මනායතනයේ ධම්මායතනයට සමා මේ අජ්ජත්තික බාහිර ආයතනයසු. දැන් මෙතන තාම මේ ආයතන මිසක් ඉන්ද්‍රයන් ගැන කතාවක් නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන මේ අර ආනපාන සති සමාධියේ පිහිටනකොට මේ පෙර තිබුණේ ආයතන හයක්. චක්කායතනේ සෝතායතනේ අහක යන කුණු එකතු කරගන්න ආයතන හයක්. දැන් අර පංචකාම නීවරණ ධර්ම වලින් මිදී නිදහස් වුණාම පංචස්කන්ධය උපාදානය කරගන්නේ නැතිකොට මේ ආයතනවල යම් වෙනසක් සිදු වෙනවා. ඒ වෙනස එකින් එක මේ චක්කායතනය චක්කුංච විග්‍රහ කරනවා. සෝත ගාන ජීවා කාය මනෝ හයෙම අපි එකක් අරගෙන බලමු. චක්කු ආයතනය කොහොමද මේ වෙනස සිදු වෙන්නේ කියලා. ඉද භික්කවේ භික්කු චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදූපයං පටිච්ච උපජ්ජති සංයෝජනං තංච පජානාති. දැන් ඉස්සෙල්ලා මේ පෙර තත්වය පෘථග්ජන කාලේ තත්වය චක්කුංච පජානාති. මේ ඇහැනේ මේ චක්කුංච රූපේච්ච පජානාති මේ දෙක යංච තදූපයං තදින් මේ දෙක පටිච්ච වුණාම තදූපයං පටිච්ච ඒ පටිච්ච වීම නිසයි උප්පජ්ජති සංයෝජනන්තංච පජානාති. මේ අර වේගයක් වේදනාවක් ආවේ මේ ඇහැ නිසා නෙමෙයි, මේ කන නිසා නෙමෙයි, නාසය දිවකය නිසා නෙමෙයි, අර බාහිර රූපේ ශබ්දයේ ගඳ සුවඳ නිසා නෙමෙයි. මේ හරියට ගිනි පෙට්ටිය මේ පැත්තේ තියෙනවා, ගිනි කූර මේ පැත්තේ තියෙනවා. මේකේ ගිනි ගන්න විදිහක් නැහැ. ඒ වගේම ඇහැ මේ පැත්තේ තියෙනවා, රූපයක් තියෙනවා. නමුත් මේක මේ තදූපයන් පටිච්ච යංච තදූපයන් පටිච්ච උපජ්ජති සංයෝජනං තංච පජාන. දැන් පුද්ගලයා දැනගත්තා මේ වේගයේ වේදනාව ආවේගයේ සියලු දේ අලුතෙන් ඉපදුනේ මෙන්න මේ පටිච්ච වීම නිසයි. මේ පටිච්ච වීම කියන දේ කාල තුල ඇති වෙච්ච එකක්ද? තමන්ගේ හිතේම ඇති වූ කැමැත්තක්. දැන් මේ ආනපාන සති සමාධිය වඩනකොට මේ කැමැත්ත යම් ආකාරයක යථා පරිදි දැනගත්තා. ඒක තමයි ඊගාවට කියන්නේ යථාච අනුපස්ස අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති. ඒ අනුව යථා පරිදි අපිට පුළුවන් නම් නොඋපදවාම මේ සංයෝජනස ඉපදවීම හෝති. ඒකෙන් මිදි නිදහස් වෙන්න ඒක පුළුවන් බව මේ සංයෝජන අලුතෙන් ඉපදවීම යථා පරිදි දැනගෙන කටයුතු කරනකොට අනුපාද වශයෙන් ඒකෙන් මිදි නිදහස් වෙන්න පුළුවන්. ඒ අනුව යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංචි තංච පජානාති. මෙතෙක්කල් ඒ යථා පරිදි දැනගත්තට පස්සේ මේ යථාච ඒ උපදින්නට එන තාම නූපන් උපදින්නට එන අලුතෙන් අනුපාද අනුපන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති. මේ සංයෝජනය ප්‍රහාණය කළ හැකි බව පැහැදිලිව පිරිසිදුව දැනගන්නවා තමන්. අර පටිච්ච වීම අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කිරීම අනුව ඒ අනුව යථාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති සංච පජාන. ආයිසරයක් මේ ආයතනේ අර චක්කායතනය දැන් පවත්වන්නේ නැහැ. ඒ නිසා යථාච පහිනස්ස සංයෝජනස්ස දැන් මේක ආයතනයක් උනේ අර සංයෝජන කැමැත්තෙන්ම පිළිගන්නට සකස් වෙලා අධ්‍යාත්මික වශයෙන් තිබුණු නිසා දැන් ඒක ප්‍රහාණය කළ නිසා යථාච පහිනං යථාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. දැන් අර ආයතනයක් හැටියට මෙතෙක් කල් තිබුණු ඇහැ දැන් ආයතන තත්වයෙන් මෙන් වෙලා දැන් ඉන්ද්‍රයක් බවට පත් වෙනවා. මේ සෝත කන මේ විදිහටම වෙනවා. ඒ වගේම ගාන මේ ගානංච ගාන ආයතනේ ඒ වගේම රස ආයතනේ රසාච පටිච්ච ජීවහා ඒ වගේම කාය පොට්ටබ්බ මනාච පටිච්ච ධම්මේ. මේ ආයතන මෙතෙක් කල් තිබුණේවා දැන් මේ ආනපාන සති සමාධිය වඩනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරාම අර පටිච්ච කියන එක හිතෙන් මේ ඉවත් වුණාම පටිච්ච නොවෙන නිසා මේකේ අර ආයතනික රටාව දැන් නැති වුණා. දැන් ඒව පිළිගන්න කැමති නැහැ. ඒව අධ්‍යාත්මික වශයෙන් සකස් වෙන්නේ නැහැ. ඒ අනුව දැන් ඉන්ද්‍රිය හයක් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය සකස් වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම දැන් අන්න අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ මේ සතර අතිපට්ඨානය වැඩෙනකොට සතර සම්මප්පදාන සතර ඉදිපාද වැඩෙනකොට මෙන්න ඉන්ද්‍රිය ධර්ම සකස් වෙන හැටි. ඒ අනුව මේ චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියන ඉන්ද්‍රිය ධර්ම සකස් වෙනකොට අර මනීන්ද්‍රිය සකස් වූ ගමම්ම දැන් තව ඉන්ද්‍රිය ධර්ම පහක් අලුතෙන් පුද්ගලයා තුළ සකස් වෙනවා මෙතෙක් නැතිබූ. මේ ඉන්ද්‍රිය ධර්ම තමා සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. එතකොට මේ ආයතන ක්‍රියාත්මක වන තුරු මේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි පඤ්ඤා ඉන්ද්‍රිය අලුතෙන් බිහි වුණේ නැහැ, සකස් වුණේ නැහැ, පිරිසිදු බව තිබුණේ නැහැ. අර කෙලෙස් නිසා, අඳුර නිසා, රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර නිසා ඉන්ද්‍රිය ධර්මයන් හැටියට ක්‍රියාත්මක වුණේ නැහැ. ආයතන හැටියටයි ක්‍රියාත්මක. ආයතන කියන්නේ අහක යන කුණු එකතු කරගන්නට සකස් වෙලා තිබුණ ක්‍රමය. මෙතෙක් කල් සියලු පෘථග්ජන පුද්ගලයන් තුළ, සියලු විඥාණයෙන් කටයුතු කරන සත්වයන් තුළ මේ අහක යන කුණු, මේ පංචස්කන්ධය, මේ ප්‍රියමනාපදේ, අරු අප්‍රියමනාපදේ අලුතෙන් එකතු කරගන්නටයි මේ ආයතනික රටාව සකස් වෙලා තියෙන්නේ. දැන් අර ආයතනික රටාව වෙනස් වෙනවා අර ආනපාන සති සමාධියේ පිටලා කාය එකාය අනුපස්සනාවේ පබ්බදාහතර වඩනකොට. ඒ අනුව මේ මුලින්ම පංචකාම නීවරණ ධර්ම, ඊට පස්සේ අර උපාදානය කරගත්ත පංචස්කන්ධය, ඒ වගේම මේ ආයතන අහක යන කුණු අල්ලගත්ත මේ ආයතන අය වෙනස් වෙනවා. තමා තුළම පිටට පේන වෙනසක් නෑ මෙතන. නමුත් අධ්‍යාත්මික වශයෙන් දැන් වෙනස්කමක් තියෙනවා. ඒ අනුව තමා මේ බලධර්ම මතුවෙලා බොජ්ජංග ධර්ම පූර්ණය වෙන්නේ. මේ බව උදුරා දමන්නට උපකාරක ධර්ම හතක් බොජ්ජංග ධර්ම කියන්නේ. ඒ අනුව තමා මේ බොජ්ජංග ධර්ම ඊගාව පබ්බය සත්ත බොජ්ජංග පූර්ණය වීම. මේ සත්ත බොජ්ජංග පූර්ණය වීමේදී ඒ ආකාරයටම එක එක බොජ්ජංගේ ඔය පියවර කීපයක් තියෙනවා. පළවෙනි එක තමා සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය කියන එක නැවත අර හේතුඵල ධර්මයට බහගලපා බලා විනයට රසනා බලා ආනපාන සති සමාධිය වැඩීම නිසා, හතර අතිපට්ඨානය වැඩෙන නිසා සති සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. ඒ අනුව මෙතෙන්දිත් ආයිසරයක් කියනවා, ඉද භික්කවේ භික්කු සන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. සන්තං අත්තිමේ, ඊට පස්සේ කියනවා අසන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බෝධ්‍යංගෝති පජාන අත්ති නත්ති. අර ඒතන් සන්තන් ඒතන් පනීතන් කියන එකමයි මේ මෙතන අත්ති සන්තන් අත්ති අසන්තන් නත්ති. ඒ අනුව මේ නත්ති මේ අජ්ජත්තං සති සම්බෝධ්‍යංගෝති පජානාති. මේක යථාච අනුප්පන්නස්ස සති සම්බෝධ්‍යංගස්ස උපාදෝ හෝති තංච පජානාති. උපදින්නට එන එක අලුතෙන් නූපන්දේ උපද්වා ගන්න නැතුවම ප්‍රහාණය කරන්න තීරුම් ගත්තා. යථාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණේ හෝති තංච පජානාති. මේ භාවනාව පරිපූර්ණ වෙනවා. ඒ අනුව අර විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, බොස්සග්ග පරිණාමී සති සම්බොජ්ජංගය පූර්ණය වෙනවා. සති සම්බොජ්ජංග පූර්ණ වූ ගමම්ම ඒ නිසා ඒ හේතු කොටගෙන එහි ඵලයක් ලෙස සන්තංවා යතාච උපන්නස මේ අනුව ධම්මවිචය සම්බොජ්ජංගය වැඩිනවා. එතකොට මේ බව උදුරා දමන්නට උපකාරක ධර්ම හතක් තමා මේ සති සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සති සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය හැටියට ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව සමුච්ඡේද වශයෙන් හිතෙන් උදුරා දමලා ඒ හිත ප්‍රතික්ෂේප කරන තත්වයකට ඒ ආයතන රටාව සහ මුලින්ම පිරිසිදු වෙනවා මේ බොජ්ජංග ධර්ම හතෙන්. ඒක තමයි මේ බොජ්ජංග හතෙන් කියලා තියෙන්නේ. මේ බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙනවා කියන්නේ, බුද්ධකාරක ධර්ම පූර්ණ වෙනවා කියන්නේ මේ බව උදුරා දමන්නට උපකාරක ධර්ම ක්‍රමානුකූලව පූර්ණය වෙනවා. මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව නැවත නූපදින ලෙස අනුපාද වශයෙන්ම නිරෝධ කිරීමට මේ බොජ්ජංග බෝධිකාරක ධර්ම හත උපකාර වෙනවා. ඒ නිසා පියවර හතකින්, අංග හතකින් මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව පිළි නොගන්නා තත්වයට හිත පිරිසිදු කරගන්න. ඒ අනුව අර එතෙක්කල් සන්තං අත්ති, දැන් අසන්තං නත්ති. මේ දෙක තමයි හොඳට තේරුම් ගන්න ඕන. සන්තං කිව්වේ මේක යම් වටිනාකමක්, හරයක්, ප්‍රියමනාප බවක් ඉසලා තිබුණා. දැන් අසන්තං. ඒ නිසා එහෙම ඒවා ගැන කැමැත්තක්, ප්‍රිය බවක් ඇත්තේ නැහැ. ඒ අනුව අර බව උදුරා දමන්නට උපකාර කරන ධර්මතාවය, ඒවා නොවටින බව, අසාර බව, අනාත බව, නිස්සාර බව දැකලා ඒක නත්ති, අසන්තන් නත්ති. මේක සිද්ධ වෙනවා මේ බොජ්ජංග ධර්ම හතේම වැඩෙනකොට. මේක අපි මේ බොජ්ජංග ධර්ම පිළිබඳව අපි කලබල විය යුතු නෑ, ඉක්මන් විය යුතු නෑ. මොකද බොජ්ජංග වඩන්න දෙයක් නෑ. වඩන්න තියෙන්නේ ආනපාන සති සමාධිය නිවැරදිව යථාභූත ඥානයෙන් නිවැරදිව අපි වඩනකොට සතරාතිපට්ඨානය වැඩෙනවා. සත්තබොජ්ජංග ඉබේම වැඩෙනවා. පංචකාම නීවරණ ධර්ම ඉබේම ඉවත් වෙනවා. මෙතෙක්කල් පංචස්කන්ධයට තිබුණු කැමැත්ත, ආශාව, උපාදානය සඳහා තිබුණු සිත මිදෙනවා. ඒ අනුව සත්තබොජ්ජංග වැඩිලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න අවශ්‍ය පරිසරය සකස් වෙනවා. ඒ අනුව මේ බොජ්ජංග හතම පූර්ණ වෙනවා. බව අංග, රාග බව, ද්වේෂ බව, මෝහ බව අංග හතකින් පූර්ණ වශයෙන් උදුරා දමන්නට උපකාරක ධර්මතාවය හිතේ සකස් වෙනවා. ඒ අනුව අවසාන වශයෙන් ධම්මේසු ධම්මානුපස්සනාවේ සච්ච පබ්බය, චතු අරිය සත්‍ය විග්‍රහ වෙනවා. ඒක ඒක ඉබේම වෙන දෙයක්. ඒක මේක මේකට කිසිම අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි තේරුම් ගන්න දේ විතරයි මෙතන තියෙන්නේ. ඒ නිසා කරගන්න ඕන එකම දේ අර ආනපාන සතිපත් සබ්බය යථා පරිදි, නිවැරදි පරිදි, බුද්ධ දේශනාවට අදාළ පරිදි ආනපාන සතිපබ්බය වඩන එක තමයි. ඒ අනුව සම්පජානකාරී හෝති වීම, ඒ අනුව මේ ඕනම ඉරියව්වකදී ඕනම ක්‍රියාවක් කරනකොට මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ වෙනවා. ඒ අනුව මේ චතුරාර්ය සත්‍ය ඉබේම අවබෝධ වෙනවා. ඒ අනුව මේ සච්ච පබ්බේ විග්‍රහ කරලා තියෙන්නේ ඉද භික්කවේ භික්කු ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති, අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති, අයං දුක්ඛ නිරෝධේති යථා භූතං පජානාති, අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති. උදේ තිබුණාර සබ්බාසව සංවර පරියායෙත් මේකමයි අවසාන වශයෙන් තිබුණේ. මේ ඉදන් දුක්ඛන්ති දුක්ඛ සමුදයෝති දුක නිරෝධෝති දුක නිරෝධගාමි පටිපදාති පජානාති. ඒකමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම මේක මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මහරහා අතනත් ඒ ක්‍රමෙම මේ සද්භාසව සංවර පරියාය සූත්‍රයෙන් විග්‍රහ කරා. දැන් මෙතන ඊට පස්සේ මේ චතු අරිය සත්‍ය පිළිබඳව බොහොම ලොකු විග්‍රහයක් තියෙනවා. මේකත් තේරුම් ගන්න ඕනේ කියවලා තේරුම් ගන්න පුළුවන්. මේක මේ අපිට කියවගන්න එක හොඳයි, තේරුම් ගන්න එක හොඳයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන්නෙම මේකමයි. මේ මෙතන මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේ කිව්වට විග්‍රහ කළාට මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ සත්‍යපබ්බ හැටියට දුක්ඛ සත්‍ය නිද්දේශෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන දෙයමයි. මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, නිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍ය තියෙන්නේ. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන බොහොම කෙටියෙන් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ඒක බොහොම විස්තීර්ණ වශයෙන් වචනෙන් වචනේ විග්‍රහ කරලා තියෙනවා. ඒ අනුව ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස උපායාසා දුක්ඛ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ඒ අනුව යම්පි ඉච්ඡන් ලබති තම්පි දුක්ඛ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේකමයි චතුරාර්ය සත්‍ය විග්‍රහයේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. මේ වචන ටිකමයි, මේකේ පොඩි වෙනසක් තියෙනවා. අර ව්‍යාධිපි දුක්ඛා වෙනුවට දුක්ඛෝ, මේකේ තියෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසව, ඒක තමයි ව්‍යාධි. මේක විග්‍රහය. ඊළඟට මෙතන එකින් එක එකින් එකම වචනේ අරගෙන ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස එකින් එක වචනේට විග්‍රහය කරලා තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ නැති ආකාරයට. ඒක තියෙන ත්‍රිපරිවට්ටම් විග්‍රහයක් මෙතන තියෙන්නේ. මේ වචනින් වචනේ ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයට වඩා විග්‍රහයක් කරලා තියෙනවා. ඒ අනුව මේ මේ දුක කියන එක යථාභූත ඥාන දර්ශනයෙන් දකින්න ඕන. මේ දුක කියන්නේ හොඳට තේරුම් ගන්න ඕන. මෙතෙන්දි පැහැදිලිවම පැහැදිලි කරලා තියෙන්නේ, මේක ඉදිරියටම තව විග්‍රහ වෙනවා. දුක කියන්නේ ඵලයක්. මේකට හේතුවක් තියෙනවා. හේතුව මොකද්ද? හේතුව ප්‍රියාප්‍රිය නිසා පටිච්ච වීම. එතකොට පටිච්ච වෙන්නේ ප්‍රිය අප්‍රිය වීම නිසා. ප්‍රිය දෙයට ප්‍රිය භාවයෙන් පටිච්ච වෙලා දුකටපත් වෙනවා. අප්‍රිය දෙයට අප්‍රිය භාවයෙන් පටිච්ච වෙලා දුකටපත් වෙනවා. එකයි කිව්වේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛ. මේ ඉච්ඡ පවතින තාක්කල්, ඒ කැමැති උදේ ඉච්ඡ උදේ නොලැබෙන තාක්කල් දුක උරුම වෙනවා කියලා. මේ ප්‍රිය අප්‍රිය කියන හේතුව තමයි මේ ඉච්ඡ හැටියට එතන විග්‍රහ කළේ. මේ ඉච්ඡ නිසා තමයි හිතක ප්‍රිය දෙයට ඇලෙන්නේත්, අප්‍රිය දෙයට ගැටෙන්නේ. මේ රාගය, ద్వේෂය, මෝහය තුනම එන්නේ මේ ප්‍රිය අප්‍රිය කියන හේතුව. මේ ප්‍රිය අප්‍රිය කියන එක තම තමන්ගේ මැනීම මිම්මක් මිසක ලෝකෙ තියෙන දෙයක් නෙමෙයි. ලෝකෙ තියෙන දෙයක් නම් එක එක ආකාරයක දෙයක් නම් අර එකම පවුලේ දෙන්නෙක් ගමනක් යනකොට අර දූරියන් ගෙඩියට එක්කෙනෙක් ප්‍රිය වුණා, අනික එක්කෙනා අප්‍රිය වුණා. ප්‍රිය වුණා අමෘතය වගේ ඒ දූරියන් ගෙඩිය රස විඳීම. ඒ වගේම වමන යන තරම් අප්‍රිය වුණා ඒ ගෙදරම අනිත් එක්ක. මේක එකක් වෙන්න බෑ. අර දෙන්නටම එක ප්‍රියමාවක් තියෙනවා. ඒ නිසා මේ දෙන්නගෙම මැනීමේ වැරදි බවයි මෙතනින් පෙන්වන්නේ. ඒ නිසා මේ වැරද්ද මැනීම තමයි, වැරදිසේ මැනීම තමයි, තමන්ගේ කෝදුව වෙනස් කර නොගැනීම තමයි මේ දුකට හේතුව. කෝදුව වෙනස් කරගත්ත ගමන් මේ මැනීම, මේ මානිය, මේ ප්‍රිය අප්‍රිය බව පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති. ඒ අනුව භාවිතබ්බංච භාවිතං, පහතබ්බංච පහිනං, සච්චිකාතබ්බංච සච්චින් කරෝති කියන සත්‍යය මේ චතුරාර්ය සත්‍ය විග්‍රහයෙන් විග්‍රහ වෙනවා. ඒ අනුව දුක්ඛ සමුදය ඊගාවට දුක්ඛ දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය එතනම ඊගාවට විග්‍රහ කරනවා මේ දුක්ඛ සමුදය විග්‍රහ කරද්දී බොහොම ලස්සන විග්‍රහයක් මේ වෙන තැනක නැති මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රයට වඩා මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය පැහැදිලිව පිරිසිදුව හේතුව ඉදිරිපත් කරනවා මේ ඔය සමුදය ආර්ය සත්‍ය දෙවෙනි කේතේ මෙන්න මෙහෙම කියලා තියෙනවා සාකෝ පණීසා වික්කවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිස මෙතන මේ නිවිසමානා නිවිසති කියන එකේ තේරුම නිවෙනවා කියන එක නෙමෙයි නිවෙස ගෙදරක් වෙනවා එතෙන්ට උපාදානය කරගන්නවා එතන අල්ල ගන්න එතන පදිංචි වෙනවා කියන එක නිවිසමානා නිවියති දැන් මෙතන මේ නිරුජ්ජමානා හැම නෙමෙයි මෙතන තියෙන්නේ මෙතන තියෙන නිවේසමානා නිවිසති කොහොමද මේ ගෙදරක් කරගන්නේ උපාදානය කරගන්නේ නිවාසයක් කරගන්නේ අර තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවියති කොහොමද මේක වෙන්නේ කියලා ඊගාවට විග්‍රහ කරනවා කිංච ලෝකේ පිය රූපං සාත රූපං චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිරති සෝත ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිරති ගාන ලෝකේ ගන්ධ ලෝකේ ජීවා ලෝකේ රස ලෝකේ කායලෝකේ පොට්ටබ්බ ලෝකේ මනෝලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවියති මේ තණ්හාව නිවසක් කොටගෙන පදිංචි වෙන හැටි උපාදානය කරගන්න හැටි තමයි මේ සමුදය විග්‍රහයේ අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේක ඊටාම කෙටියෙන් කිව්වේ යයන් තණ්හා පෝනෝ භවිකා తත්‍ර తත්‍රාභිනන්දනී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නමුත් මෙතන මේ තණ්හාව ඇති වෙන හැටි පියවරෙන් පියවර විග්‍රහ කරලා තියෙනවා කිංජ ලෝකේ පිය රූපං මේ චක්කු ලෝකේ සෝත ලෝකේ ගන්න ඊට පස්සේ ඒ අධ්‍යාත්මික ආයතන හය විග්‍රහ කරලා බාහිර ආයතන රූප ලෝකේ සද්ද ලෝකේ ගන්ධ ලෝකේ රස ලෝකේ පොට්ටබ්බ ලෝකේ ඊට පස්සේ ධම්ම ධම්ම ලෝකේ ඊට පස්සේ විඥාන හය විග්‍රහ කරනවා අර 36ම විග්‍රහ කරනවා අර චක්කුකාය රූපකාය විඥානකාය සම්පස්සකාය විග්‍රහ කළා වගේ 36ම චතක්ක සූත්‍රයේ විග්‍රහ කරපු 36ම මෙතන මේ සමුදය විග්‍රහයේ සමුදය සත්‍ය විග්‍රහයේ මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරනවා චක්කු විඥාන ලෝකේ සෝත විඥාන ඊට පස්සේ චක්කු සම්පස්ස ලෝකේ සෝත සම්පස්ස ගාහන සම්පස්ස ඊට පස්සේ චක්කු සම්පස්ස වේදනා ලෝකය ඊට පස්සේ රූප සංඥා ලෝක සද්ද සංඥා ලෝකය ඊට පස්සේ රූප සංචේතනාය රූප තණ්හා ලෝකය රූප විතක්ක විචාරය ඊට පස්සේ විතක්කය විචාරය මේ 6ම 36ම මේ සමුදය අරිය සත්‍යේ විග්‍රහ කරනවා සකස් වෙන හැටි අර සම්බන්ධතාවයක් අලුතෙන් ඉපදවීම සකස් වෙන ආකාරය චතක්ක සූත්‍රයේ තියෙන 36 මේ චතුරාර්ය සත්‍ය විග්‍රහයේදී මහා පරිනිබ්බාන මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරනවා ඊළඟට නිරෝධ සත්‍යයේ ඒ 36 සකස් වෙන ආකාරයේ සමුදය සත්‍යය විග්‍රහ කළා වගේම මෙතෙන්දී ඒකේ අර නිරෝධ කරන ආකාරය නැවත ඒ 36ෙදිම කරනවා සාකෝ පණීසා භික්කවේ තණ්හා කත්ත දැන් අතෙන්දී කිව්වේ උපජ්ජමානා උපජ්ජති නිවිසමානා නිවියති මෙතන කත්ත පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති යන් ලෝකේ පිය රූපං සාතර රූපං එත්තේ සා තණ්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති මේ දෙකම එකහු කළා තමා එත්තේ සං උපජ්ජමානා උපජ්ජති එත්තේ සං පහියමානා පහියති එත්තේ සං නිවිසමානා නිරුජ්ජමානා නිරුජ්ජති කියන ධර්මතාවය විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඊට පස්සේ අර 36ම කිංජ පිය රූපං චක්කු ලෝක අර සෝත ලෝක ගාන ලෝක ජීව ලෝක රූප ලෝක සද්ද ලෝක චක්කු විඥාන ලෝක චක්කු සම්පස්ස ලෝක චක්කු වේදනා ලෝක අර 36ම මෙතෙන්දි මේ නිරෝධ සත්‍යයේ විග්‍රහ කරනවා කරලා නිරෝධගාමී ප්‍රතිපදාව හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරනවා. කොහේ ගියත් නිරෝධගාමී මාර්ගය හැටියට සම්මා අංගාට තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදාව හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. ඒ අනුව මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ මේවා සිද්ධ වෙනවා. මේ කියන දේවල් අර ආනපාන සති සමාධිය කාය කායනුපස්සනාව වඩනකොට මේ සත්තුබොජ්ජංග වැඩෙනකොට මේ කියන චතු අරිය සත්‍ය මේවා තමයි පිරිසිදු වෙන්නේ. මේවා වැඩෙනවා සත්තුබොජ්ජංග සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ වෙලා යථා පරිදි ඇත්ත ඇති හැටියට දැක්කාම දැන් මේවා ඇලින්නේ නැහැ, ගැටින්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. අර සමුදය නෝපදවාම අනුපාද වශයෙන් නිරෝධ කරනවා, නිරෝධ වෙනවා. ඒකයි වැඩේ. ඒක තමයි සත්‍ය, ඒක තමයි නිවන, ඒක තමයි මේකේ තියෙන විග්‍රහය. ඒ අනුව තමයි අවසාන වශයෙන් මේ සූත්‍රයේ තියෙන්නේ අවසාන කොටස අර අවුරුදු 7ක් ඊට පස්සේ 6ක් 5ක් 4ක් අවුරුදු භාගයක් දින 14ක් තුල අවම වශයෙන් උපරිම වශයෙන් අවුරුදු 7ක් අවුරුදු දින 14ක් අවම මේ ද්වින්නම් පලානං අතිගතා හෝති. මේ නියම නිවැරදි මේ ආනපාන සති සමාධිය වඩනවා නම් මේ කාය කායනුපස්සනාව වඩනවා නම් මේ නිවැරදිව සතරාධිපට්ඨානය කොට ඇත්තා වූ සත්තුබොජ්ජංග වැඩිලා ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණ වෙලා නිවන මගඵල සාක්ෂාත් වෙනවා කියන එක තමයි මේකේ තියෙන්නේ. අවසාන වශයෙන් උත් අර මුලදිම කියපු ප්‍රතිඵල පහ නැවත මේකේ විග්‍රහ කරලා තියෙනවා. ඒකායන අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සම්චික්කමාය දුක්ඛ දෝමනස්සං අත්තංගමාය අධිගමාය ඥායස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානෝති. මේක අවසාන වශයෙන් උත් බුදුහාමුදුරුව මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේදී මුලින් විග්‍රහ කරපු දේ නැවතත් විග්‍රහ කරලා අවධාරණයෙන් පෙන්නවා. මේක තමයි එකම මාර්ගය, මේක තමයි එකම ක්‍රමය. බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ මේ බුද්ධ භාවනාවේ මගඵල ලබන්නට වෙන ක්‍රමයක් නැහැ. මේ කාය කායනුපස්සනාව වැඩිම මිසක වෙන ක්‍රමයක් නැහැ. ආනපාන සති සමාධි ආනපාන සති සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රෙත් තියෙන එක දැන් උදේ කිව්ව සබ්බාසව සංවර පරියාය සූත්‍රෙත් ඒකමයි. මේ වෙන වචන වලින් වෙන ක්‍රමයකට වගේ පෙවුනට ප්‍රායෝගිකව බැලුවාම මේ ආනපාන සති සමාධිය වැඩිමමයි. අර යෝනිසෝ මනසිකාරයෙන් කරන්න ඕන අයෝනිසෝ මනසිකාරය අත්වෙන්න. ඒක නිසා මේ බුද්ධ දේශනාවේ තියෙන ওই සූත්‍ර ධර්ම 17000 ගණනකම තියෙන්නේ එකම පාරක් මාර්ගයක් පිළිවෙතක් ධම්මානුධම්ම පටිපදා දෙකක් නැහැ. මේක දෙකක් කියලා පෙන්වුනට විග්‍රහය දෙකක්. විග්‍රහය දෙක නෙමෙයි ඊට වැඩි හුඟක් තියෙනවා. නොයෙකුත් සූත්‍රවල නොයෙකුත් ආකාරයට විග්‍රහ කරලා තියෙන අන්තිමට අනිත්‍ය දුක්ඛ අනත්ත වඩලා නිච්ච සුඛත් අයින් කළා නිබ්බිදා කියන தത്വෙට මේ ආනපාන වෙන මොකක්වත් නෙමෙයි. ආනපාන සද්ද සමාධිය වඩනකොට මේ සියලු දේ සිද්ධ වෙනවා. තමන්ගේ අධ්‍යාත්මය තුල අතුලාන්තයේ මේ සියලු දේ සිද්ධ වෙලා මගඵල සාක්ෂාත් වෙනවා. මේ ආයතනික රටාව සම්පූර්ණයෙන්ම බාහිර වශයෙන් කෙනෙකුට නොපුණත් අධ්‍යාත්මික වශයෙන් මේ ආයතනික රටාව මේ මස් ලේ ඇට නහලවල හෝමෝන් ක්‍රියාකාරීත්වය සියලු දේ තමන් නොදැනම අනිත් පැත්ත හැරෙනවා, අනිත් පැත්තට කැරකෙනවා. ඒක පිළිගන්න අධ්‍යාත්මික අතුලාන්ත වශයෙන් මෙතෙක් කල අර කුණු කෙලස් කිලුටු දේ පිළිගන්න ක්‍රමය වෙනස් වෙලා දැන් ඒක ඒ පිළිගන්නේ නැති තත්වයට ආයතන රටාව අර සන්තං අත්ති අසන්තං නැති වෙනවා. ආර්ය ධ්‍යාන වැඩෙනවා නමුත් ධ්‍යාන වල අවශ්‍යතාවයක් මේක කොහෙවත් වචනිකින්වත් කිව්වට මේක දැන් මේ අර කායගත සති සූත්‍රයේ කියපු ආකාරය නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ මේ අවසානේ. මේක තියෙන්නේ අවසාන ප්‍රතිඵලයක් හැටියට මේක ලැබෙනවා. නමුත් මේ මෙතන තියෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අර සම්මා සමාධි කියන එකටයි ඔය කියලා තියෙන්නේ. ඔය කියලා තියෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨි නෙමෙයි. සම්මා සංකප්පත් නෙමෙයි. සම්මා සමාධි. සම්මා සමාධි තමයි මේ මේ ආකාරය. ඒක අවසානේ. නමුත් දැන් හෙට කායගත සති සූත්‍රය විග්‍රහ කරනවා. ඒක තියෙන වෙන පාර. ඒක තියෙන ඊට වඩා හුඟක් වෙන පාර. ඒක තියෙන ඊට වඩා හුඟක්ම වෙනස් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඒක කොහෙවත් කියලා නැහැ. නමුත් මෙතන මුල ඉඳන් අගටම කියන්නේ මොකද්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි නිවනට ඒකායන මාර්ගය. දැන් අර මේ කායගත සති සූත්‍රයේ හිට මේ පොඩ්ඩක් විග්‍රහ කරනවා. එතෙන්දි කියන්නේ වෙන පාරක්. මේක වෙන පාරක්. පාරවල් දෙකක් බුදුහාමුදුරුව පෙන්වලා දීලා තියෙනවා. හැබැයි මේ පස්සේ බුදුහාමුදුරුව අවසාන යුගයේ මේ මාර්ග දෙකෙන් ඒකායන මාර්ගය හැටියට මේක කිව්වා මිසක් ඒක කිව්වේ නැහැ. ඒක කොහෙවත් පෙන්වෙන්නේ නැහැ ඒකායන මාර්ගය හැටියට. කායගත සති සූත්‍රයේ තියෙන පාරේ ඒකායන මාර්ගය හැටියට බුදුහාමුදුරුව කවදක්වත් කොහෙවත් පෙන්වෙන්නේ නැහැ. හැබැයි ඒකත් නිවනට මාර්ගයක් හැටියට මුල් කාලේ දේශනා කළා. ඒකට හේතුවක් තියෙනවා. වැඩි ඒ කාලේ ඒ යුගයේ වෙනකොට බොහෝ බහුලව ලක්ෂ ගණන් හිටියා මේ අනාර්ය අරූපී ධ්‍යාන ලාභයන්. දැන් අර ගයාකාශ්‍යප ගාව හිටියයි කියනවනේ ලක්ෂ ගණන්. බොහොම වැඩිම පිරිසක් හිටිය පුද්ගලයා හැටියටත් කියන්නේ ගයාකාශ්‍යප. ඒක නිසා ඒගොල්ලෝ ගාව මේ රහතුන් ලක්ෂ ගණන් හිටියා. හැබැයි එක රහත් එක්කත් හිටියේ. රහතුන් හිටියා. ඒගොල්ලෝ රහතුන් හැටියට ඒ දැහැඳුන්නේ. අදත් ඔය රහතුන් කියන වචනේ හරි. වැරදි නෑ ඒක. ඒ ගයකාශ්‍යපලත් එදා කිව්වේ ගයකාශ්‍යප නදී කාශ්‍යප මේ මේ උරුවෙල කාශ්‍යප තුන්දෙනා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අර ඉසිම්බැස්ස ඉසිපතනාරාමයට ඉසිම්බැස්ස වලට ගිහිලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළා. ආයි ආවා ආපහු ඉරිවඩුන් මේ බෝධිය ගාවට. ආම බෝධිය කිට්ටුව තමයි මේ කාශ්‍යප ගම තිබුණේ. මේ ගයා කාශ්‍යප නදී කාශ්‍යප ඌරු වෙල් කාශ්‍යප ඒගොල්ලෝ බුදුහාමුදුරන් මේ බුදුහාමුදුරන් ටිකව ඒගොල්ලෝ රහතුන් කියලා. නොයෙකුත් ඉන්ද්‍රි ප්‍රත්‍යහාර අභිඥා වඩන්න පුළුවන්. වඩන අනාර්ය ධ්‍යාන ලාභී. ඒගොල්ලෝ නොයෙකුත් උපක්‍රම කළා. නොයෙකුත් දේවල් කළා. බුදුහාමුදුරුව කොමාරි වට්ටල යට කළා අනික් පැත්තට ගහන්න. නමුත් ඒගොල්ලෝ රහතුන්. අරහතුන් එක්කෙනෙක්වත් හිටියේ නැහැ. පස්සේ අන්තිමට මුළු පිරිස් තුනම මුළු මහ විශාල පිරිසම අරහතුන් වහන්සේලා වුණා. ඊට හා යන්න දෙයක් නැහැ. එතනින් අතර වෙන ධම්ම. එතනින් අවසානයි. එතනින් හරියට යන්න දෙයක් නැහැ. යන්න තැනක් නැහැ. එතනින් ඉවර වුණාම එතනින් දැන් අපි මේ ආයතන රටාව දැන් ඊට අපි දැන් සම්පූර්ණ වෙනස් වෙන්නේ නැහැ. දැන් ආයතන රටාව කායි හැදෙන්නේ නැහැ. නිමාව.
අනාර්ය සමාධියෙන් ගත්ත සමාධියම ඒක ඒ කියන්නේ නිරායාසයෙන්ම ඒ සමාධියට ආර්ය සමාධියකට පත් වෙනවා සිත. ඊට පස්සේ
ධම්මවිචාර දැන් මෙහෙමයි. දැන් මේ ක්‍රමයට සමාධිවල අවශ්‍යතාවයක් කොහෙවත් නැහැ. කොතනද කියලා තියෙන සතරාර්යපට්ඨානේ කොහෙද සමාධි කියලා තියෙන. මේක සමාධි කතාවක් නැහැ. මේක මොන සමාධියක්වත් නැති ආලවකයක්ෂයාට, මොන සමාධියක්වත් නැති සන්තති අමාත්‍යයට, මොන සමාධියක්වත් නැති පුක්කුසාති රජුරවන්ට බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළා. දේශනා කරලා ඉවර වෙනකොට බාහ්‍ය දාරු වීරියතුමා අරහතුන් වහන්සේ වුණා. මොන ධ්‍යානද? සන්තති අමාත්‍ය අරහත් වුණා. මොන ධ්‍යානද? ආලෝකයක්ෂයා මගඵල ලැබුව සෝතාපන්න වුණා. පුක්කුසාති රජුරෝ අනාගාමී වුණා. මොන ධ්‍යානද? මේ ධ්‍යානවල අවශ්‍යතාවයක් කිසි තැනක මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට අවශ්‍ය නැහැ. හැබැයි ධ්‍යාන පූර්ණ වෙනවා අවසානට. සම්මා සමාධිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන එක මොකද්ද? සම්මා සමාධි. අවසාන එක නෙවෙයි සම්මා සමාධි. නෑ, මෙතන ධ්‍යානයක් නෑ. මෙතන අනිමිත්තානුපස්සී, අපනිහිතානුපස්සී, ශුඤ්ඤතානුපස්සී. රාගෙන් ශුඤ්ඤයි, ද්වේෂෙන් ශුඤ්ඤයි, මෝහෙන් ශුඤ්ඤයි. ඒකම රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහෙන් තොර. ඒතම මීත රාගී, වීත දේශී, මොහි. ඒකම සබ්බ සංකාර උපේක්ඛා ඥානෙන් ක්‍රියා කිරීම. සබ්බ සංකාරේසු උපේක්ඛා ඥානෙ. දැන් මෙහෙමයි. එහෙම එකක් ඉතින් යම් යම් ආකාරයට පොඩි පොඩි දේවල් තියෙනවා. නමුත් මේක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බොහෝම පිළිවෙලට ආනපාන සති සමාධිය නොලහා නොකඩවා කරගෙන යනවා නම් මේවා ඉබේම සිද්ධ වෙනවා. අර විඥානයේ වංචක ධර්ම නිසා යම් යම් බාධක වෙන්න ඉඩ තියෙනවා. එනවා, විපාක හැටියට එනවා. ඒක තමයි බුදුහාමුදුරුව මේ ක්‍රමේ කිව්වේ නැහැ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නා ක්‍රමේ කිව්වේ නැහැ ආනාර්ය ධ්‍යාන, අරූපී ධ්‍යාන ලැබූ කිසි කෙනෙකුට. ඒක වෙන ක්‍රමයක්. වෙන ක්‍රමයක් කිව්වේ. මේකයි වෙනස. ඒ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නා ක්‍රමය කිව්වේ අලුත්ම පුද්ගලයෙකුට, ධ්‍යාන නොවැඩූ පුද්ගලයෙකුට. මේක එනවා. ඒක නිසා අර අනාර්ය ධ්‍යානයක්, අරූපී ධ්‍යානයක් වැඩූ පුද්ගලයාට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්න බාධාවක් වෙනවා තමන් ලැබූ ධ්‍යානෙ. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඒ අයට වෙනම පාරක්, ධ්‍යාන සහිත වූ පාරක් කියලා තියෙනවා කායගත සති සූත්‍රයේ. හැබැයි දැන් අද මේ රටේ ධ්‍යානලාභීන්, ඔය කියන බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටිය ධ්‍යානලාභීන් එක්කෙනෙක්වත් නැහැ. ඒ තත්ත්වයේ ධ්‍යානලාභීන්, අභිඥාලාභීන් අද නිල්. අද හිටියත් ඉන්නේ ඔය පළවෙනි අනාර්ය ධ්‍යානයක් වගේ ලැබපු පුද්ගලයෙක් තමයි ඔය භාවනා මධ්‍යස්ථානයක හිටියත් ඉන්නේ. එහෙම නැත්නම් මේ සමාජයේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි අනාර්ය ධ්‍යානයක් ලැබලා ඇති. හැබැයි අර ආකාසඤ්ඤායතන වගේ දේවල් වලට ගිය මිනිස්සු බොහොම අඩුයි. ඒ නිසා බුදුහාමුදුරුව පස්සේ කාලෙක මේ ඒකායන මාර්ගය හැටියට නිර්දේශ කළා තියෙනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන මගඵල ලබාගෙන මේ සසර ගමන කෙළවර කරන මේ කෙටි, සරල, පහසු, සුගම ක්‍රමයේදී. ඒක ඕන කෙනෙකුට ගැලපෙනවා. ඒක ඕන දවසක ගැලපෙනවා. ඒක ඕන කාලෙක ඕන කෙනෙකුට ගැළපෙන විදිහට තමයි මේක දේශනා කරලා තියෙන්නේ. චචක්ක සූත්‍රයට පස්සේ නෑ, චචක්ක සූත්‍රයේ පස්සේ. ඔව්, චචක්ක සූත්‍රයේ. හැබැයි මේ දැන් මේ සූත්‍රයේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ චචක්ක සූත්‍රයක් තියෙනවා, ආනපාන සති සූත්‍රයක් තියෙනවා, සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයක් තියෙනවා. ඔය සියලු සූත්‍ර මේක ඇතුළත්. ධම්මචක්කප්පවත්තන සූත්‍රය, සත්‍ය විභංග සූත්‍රය, මේ සියලු සූත්‍ර මේක ඇතුළත්. මහා පුන්නම සූත්‍රයේ තියෙන බොහෝ දේවල් මේක තියෙනවා. සියල්ලම නිසා මෙතන තියෙනවා. මෙතන මේක ඒකයි ඒකායන මාර්ගය වුණේ. මේක අංග සම්පූර්ණ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුල දේශනා කරපු සියලු දේවල් කැටි කරලා පූර්ණ වශයෙන් සියලු අයට සද්ධානුසාරී, ධම්මානුසාරී, වීරානුසාරී, ප්‍රඥානුසාරී සියලු පුද්ගලයන්ට පදපරම සියලු පුද්ගලයන්ට ගැලපෙන විදිහට මේක තියෙනවා. මේක සියලු පුද්ගලයන්ට ගැලපෙනවා. මේක නොගැලපෙනවයි කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. පදවර්ම පුද්ගලයාටත් මේක හරි, ප්‍රඥාවන්තයාටත් මේක හරි, සද්ධානුසාරී පුද්ගලයාටත් මේක හරි. උග්ගටිතඤ්ඤ, විපච්චිතඤ්ඤ, නෙය්‍ය පදපරම පුද්ගලයා හතර දෙනාටම මේක හරි. රූප නිරෝධ කරන්න බෑ. රූප සමුදයයි නිරෝධ කරන්න. ඔව්, දැන් ඒක තමයි. දැන් එතන, දැන් මෙතන අපිට මේ පංචස්කන්ධයම රූප, වේදනා, සංඥා කියන තුනම සබ්බචිත්ත සාධාරණ. දැන් මෙතන නොකරන්නේ සංකාර. මේ දැන් පංචකාම නීවරණ ධර්ම, ආනපාන සති සමාධි, මේ ඔක්කොගෙන් මොකද්ද නොකරන්නේ? සංකාර. සංකාර නොකර නිසා මෙතන පංචස්කන්ධේ තුනයි තියෙන්නේ. ඒ තුන සබ්බචිත්ත සාධාරණ. ඒක කාටත් බුදුහාමුදුරන්ටත් මේ රූප, වේදනා, සංඥා තුන සාධාරණ. හැබැයි බුදුහාමුදුරුව සංකාර කරන්නේ, අරහතුන් වහන්සේ සංකාර කරන්නේ, ඒ වෙනුවට මොකද්ද කරන්නේ? ක්‍රියාසිත. ක්‍රියාසිත කරන පුද්ගලයා තුළ විඥානය උපදින්නේ, ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. උපදින අනුමේ ක්‍රියාත්මක වෙනවා. ඒකයි අත්ති ධම්මෝ කියලා කිව්වේ. ඒ නිසා අර ඒව මේ තේසන් ධම්මාන සම්මුතියෝ හෝතිම තමයි ඒක. ඒකම තමයි අත්ති ධම්මෝ කිව්වේ. දැන් මේක වේදන. දැන් අපි හිතමු අරහතුන් වහන්සේ එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ රාජභෝජනයක් ගත්තා. ඒ රාජභෝජනයේ රස තියෙනවා නැත්ති නෑ. මොකද්ද නැත්ති? ඒ රාජභෝජනයේ නැවත නැවත සිහිපත් කළා, සංචේතනා පවත්වාලා නැවත නැවත කෑමේ කතාවක් සිහිපත් කිරීමක්, රෝධ ගැහිවීමක් නෑ. ඒ වගේම අප්‍රියාමිහිරි යමනාප දෙයක් දැක්ක දුටුවා එහෙන් කණින් ආසේ. ඒක පිළිබඳව නැවත විඳවා විඳවා ඒක දිගේ සංචේතනා පැවැත්වීමක් නැහැ. ඒක ආමිෂය, මේක නිරාමිෂය. නැවැත්වුවේ මොකද්ද එතකොට? නැවැත්වුවේ මේ සංචේතනා පැවැත්වීම. සංචේතනා පැවැත්වීම නැවැත්වුවාම සංකාර නැවැත්වුණා. ඒකයි වෙන්නේ. දැන් මේ සංකාර සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකට මුල දැන් හෙට උදේ නෙමේ, අනිද්දා උදේ සත්තට්ඨාන කුසල සූත්‍රය පැහැදිලි කරනවා. ඔය මේක මේ සියලු පංචස්කන්ධය සකස් වෙන හැටි සහ නිරෝධ වෙන හැටි, ඒ අනුව මේ සංචේතන පැවැත්වීම තමයි නවත්තන්නේ. සංචේතන පැවැත්වීම නැවැත්වුව ගමන් සමුදය අනුපාද වශයෙන් නිරෝධ වෙනවා. සංකාර කරන්නේ නැහැ. ක්‍රියාසිත පමණයි පවත්වන්නේ. ඒ අනුව විඥානය උපදින්නේ, ප්‍රඥාවෙන් කටයුතු කරනවා. උපසම්පජ්ජ විහෙරති කිව්වේ ඒකයි. නෑ නෑ, මනසේ තියෙනවා. දැන් මේ සංසාරේ අපි ජීවිත කාලේ උපන් දවසේ ඉඳන් කෑව රස තියෙනවා. හැබැයි ඒ රස අපි ආස්වාදනය කළා. මොකද්ද කරන්නේ? ප්‍රියබවෙන් ආස්වාදනය කළා. පිනව පිනව නැවත නැවත ඒ ගැන සංචේතනා පවත්වන. ඒක කරන්න. නැවතු ඒක. ඒක තමයි රෝධ ගැහිම. රෝධ නිරෝධ කරනවා කියන්නේ එන්නේ ඒකයි. ඔව් කන වෙලාවේ ඒක රසයි. හැබැයි ඒ කෑවට පස්සේ දිත්තේව දිත්ත මත්තම් භවිස්සති. මුතේව මුත මත්තම් භවිස්සති. සුතේව සුත මත්තම් භවිස්සති විඤ්ඤතේ විඤ්ඤාත මත්තම් භවිස්සති එතනින් ඉවරයි. දැන් පෘථග්ජන පුද්ගලයා දිත්තේ දිත්තවාදිතා. දිත්තේ අදිත්තවාදිතා. අදිත්තේ දිත්තවාදිතා. අදිත්තේ අදිත්තවාදිතා. සුතේ සුතවාදිතා. අසුතේ සුතවාදිතා. මේ මේ ආකාරයට විසි ආකාර වූ සක්කාය දිට්ඨිය උපදින ආකාරය මේකේ කියලා තියෙනවා. ඒ පෘථග්ජන පුද්ගලයා. නෑ පස්සේ ගන්න පස්සේ ගැනීමකුත් නෑ. ඒක පස්සේ කල්පනා කිරීමකුත් නෑ. දැන් අද දවාලට බුදුහාමුදුරුව කොසල් රජුරුවන්ගේ ගෙදරින් රාජභෝජනයක් වැළඳුවා නම් ගෙදරින් රජගෙදරින් එළියට එහෙල්ල නෙමෙන්න පාත්‍රයෙන් වළඳලා අත හොයදුවට පස්සේ ඒ ගැන ආයි කල්පනා කිරීමක් හිතීමක් වෙනේ කිරීමක් සංචේතනා පැවැත්වීමක් නැහැ. ඊට පස්සේ දැන් හෙට දවාලට වීටියේ අර මේ පිඳුසිඟාවටදී දුප්පත් ගෙදරකින් යවහල් දානයක් දුන්නා. ඒ අවහල් දානය ගැන බුදුහාමුදුරුව අර රාජභෝජනයට මැන්නේ නැහැ. සැසඳුවේ නැහැ. සංචේතනා පැවැත්වුවේ නැහැ. සංකාර කළේ නැහැ. දැන් බැරිවිලා දැන් මේ පෘථග්ජන පුද්ගලයේ දැන් පුරුදු වෙලා තියෙන්නේ කොහොමද? අපි හිතමුකෝ දැන් කඩේකින් ආප්ප ගන්න පුරුදු වෙලා තියෙනවා කියලා. ගෙදෙට්ට කඩේකින් ආප්ප ගේන්න පුරුදු වෙලා. දැන් බැරිවිලාවත් කිව්වොත් එහෙම දැන් මේ ගෙදර අය ඔන්න අවුරුරේ එක්කෙනෙක් ගියා කඩේට ආප්ප ගේන්න. අද ඒ කඩේ වහලා ආප්ප නැහැ. ඊගාව කඩේ තියෙන්නේ. දැන් කියනවා මේ ගෙනාවේ අර කඩේ වහලාද ඊගාව කඩෙන් ගෙනාවේ. මොකද දැන් කරන්නේ? අපෝ ඔය කඩෙන් ආප්ප කැහැකිද අපිට? අපි අර කඩේ ආප්ප විතරයි කන්නේ. එහෙම කරන්නේ නැද්ද? ඒ මොකද්ද? ඒ මනිනවා. සංචේතන පවත්වන සංකාර කරනවා. අර ගැටුමක් හිතේ ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ එහෙම කරේ නැහැ. අර ආනපාන සති සමාධියෙන් මේක සම්පූර්ණයෙන්ම නවත්තු. අර පෘථග්ජන තත්ත්වයේ තමාර මැනීම. අර වෙනස. මේ සියලු දේ සිදු වෙන්නේ ඔය මැනීම නිසායි. දැන් බුදුහාමුදුරුවන් ගාවට රූපනන්ද ආවා. බුදුහාමුදුරුවෝ දැක්කද ලස්සනයි කියලා? දැක්කා. තීරණය කළා දන්නව ලස්සනයි කියලා. හැබැයි ඇලුනද? ගැටුනද? රාගයක් ద్వේෂයක් මෝහයක් හිතේ ආවද? නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? ආනපාන සති සමාධියේ පිහිටලා කටයුතු කරන නිසායි වෙන්නේ. පටිකූල මානසිකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්ක නිසා. ආනපාන ඉබේම සිද්ධ වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දැන් මේ ප්‍රශ්නයක් ඇවිල්ලා මේ ශ්‍රාවකයන් අතර බුදුහාමුදුරුවෝ ගියා පාරලිය වනයට. ඔය ගඟෙන් එගොඩට ගිහිල්ලා මාසයක් දෙකක් හිටියා. මාසකට දෙකකට පස්සේ බුදුහාමුදුරුව ආපහු ආවා. ආහම බොහෝ ශ්‍රාවකයොත් ආනන්ද හාමුදුරුවොත් ඇහුවා, ඔබ වහන්සේ දැන් මේ මාස දෙකක් තුනක් කාලය මොන භාවනාවේද, එහෙම නැත්නම් මොන සමාධියේද, මොන භාවනාවද කරමින් හිටියේ කියලා. බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා, මම ආනපාන සති සමාධියේ පිහිටා හිටියා කියලා. ඒ කියන්නේ මොකද? එහෙනම් බුදු වුණාට පස්සේ ආනපාන සති සමාධිය ඕනද? ඕන. ඇයි? ඇහැ පාවිච්චි කරනවා නම්, කන පාවිච්චි කරනවා නම්, නාසය දිවකය පාවිච්චි කරනවා නම්, කන්න බොන්න බලන්න දකින්න මොකද වෙන්න ඕන? ආනපාන තියෙන්න ඕන. ආනපාන සත් සමාධිය නැත්නම් ඒවට නමුත් ඒක ධර්මතාවයෙන් ඒක සිද්ධ වෙනවා. ඒක නිසා මේ ආනපාන සත් සමාධිය කියන එක පෘථග්ජන පුද්ගලයාට වටිනා එක විදිහකට අර මගඵල ලබන්නට උත්සාහ කරන සේක පුද්ගලයාට ඊට වඩා වෙනස් විදිහකට වටිනවා. මගඵල ලැබූ ආර්යයන් වහන්සේටත් ආනපාන සත්‍ය සමාධිය අනිවාර්යෙන් ජීවිතයේ අන්තිම හුස්ම හෙළන තාක්කල් ආනපාන සත්‍ය සමාධිය ඉතාම වටිනවා. ඒ ආනපාන සත්‍ය සමාධියෙන්මයි කාලය ගත කළ යුත්තේ. ඒකයි මේක ඒකායන ධර්මය වුණේ, ඒකායන මාර්ගය වුණේ. ඒක මේ ආනපාන සත්‍ය සමාධිය මෙච්චර වටින එක තමයි මේ කොහොම හරි මේ වචන වෙනස් කළා ආශ්වාස ප්‍රාශ්වාස කියලා හුලං වැදීම පිටකිරීමට දැම්මා. හැබැයි හුලං වැදීම පිටකිරීමත් අන්තිම හුස්ම ගන්න ගමන් කරනවා. ඒකනේ මේක වැරදුනේ මිනිස්සුන්ට. ඇයි අර දැන් අර බුදුහාමුදුරුව පාර්ලිමේන්තුවට ගියාමත් හරි හුස්ම ගත්ත පිට කළා හරි ඒකින්ද මේක ගැලපුණා. හුස්ම ගැනීම ඉන්න බෑනේ මොහොතක්. ඒ වගේ තමයි මේකත්. දැන් මගඵල ලැබුවට පස්සේ අර ආයතනික රටාව නැති වුණාට පස්සේ වෙන්නේ මොකද? ඉබේම ආනපාන ඉබේම සිද්ධ වෙනවා. දැන් අර ආයතනික රටාව සකස් වෙනකොට තියෙනකොට තමයි මේ ආනපාන සත්‍ය සමාධිය අපි දැනගෙන බොහොම අවධානයෙන් පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා සතෝ අස සති අතෝපස්. දැන් ක්‍රමානුකූල මේ ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට අර පංචකාම නීවරණ ධර්ම නැති වුණාම අර ආයතනික රටාව ඉබේම නැති වෙලා යනවා, අහෝසි වෙලා යනවා. ඊට පස්සේ ආනපාන සති සමාධිය වැඩෙනවා ඉබේ ධර්මතාවේ. ඒකයි ධම්මෝහ වේරක්කති ධම්මචාරී කියන්නේ. අව්‍යාකත සම්භාවයේ කොහොමද තියෙනවා? පෘථග්ජන පුද්ගලයාටත් තියෙනවා, ආර්යයන් වහන්සේටත් තියෙනවා. ඒකයි මේකයි පටලවා ගන්න එපා. ඒක දෙකක්, මේක එකක් මේක එකක්. චතුත් ධ්‍යානෙට, පංචම ධ්‍යානෙට නෙමෙයි, චතුත් ධ්‍යානෙට. ඒක හරි, ඒක ඉබෙන් වෙන දෙයක්. සියලුම අරහතුන් වහන්සේලා, සියලුම පසේ බුදුවරු, සියලුම බුදුරයන් වහන්සේලා ධර්මතාවයෙන්ම මේ මරණ වේදනාවෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. මාර්යාගේ නයම් දෙන්න චතුත් ධ්‍යානෙට සමවැදිලා ඒක ධර්මතාවය. ඒක ආර්ය චතුත් ධ්‍යානෙට සමවැදිලා මේ කය නිරුද්ධ වෙනවා. ඒක හරි. තත්ත්වය ඔව් පත් වෙනවා. පත්තියට පත් වෙනවා නොඇලී නොගැටී මුලාවේ. ඊට පස්සේ උපාදානය කරගන්න කිසිම දෙයක්. ඒකයි
වෙන්නේ.
සෝවාන් ඵලයෙන් පස්සේ මාර්ගයේදී වෙනස් වෙන්නේ නැහැ. මාර්ගයේදී ආයතන රටාව තාම තියෙනවා. ඵලයටපත් වූ ගමන්ම සේක වෙනවා. සේක වුණාම අර ආයතනික රටාව වෙනස් වෙන්න, වෙනස් වේගනේ
යනවා.
සේක දැන් සේක කියන්නේ කපාදමිය හැකි කපාදමිය යුතු කෙලෙස් දකිනවා නියරදි ආකාරය. ඒ කපාදමිය යුතු කෙලෙස් කපන එක තමයි සෝතාපන්න ඵලයෙන් පස්සේ දිගටම අරහත් මාර්ගය අවසන් වෙන උතුරු කරන්නේ. ඒකයි සේක උපේක්ඛා. මොකද? නෑ නෑ නෑ. පංච නීවරණ ධර්ම සියල්ලම ක්‍රමානුකූලව අයින් වෙනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙනකොට. ආනපාන අඩු වුණොත් ආයි පංචකාම නීවරණ ධර්ම අලුතෙන් හැදෙනවා. දැන් අපි හිතමු ආනපාන සති සමාධියේ දවස් 6ක් ඉන්නවා. 7 වෙනි දවසේ මොකක් හරි හේතුවක් නිසා විඥාණයට ආහාරයක් ලැබුණා. මොකද්ද වෙන්නේ? පංචකාම නීවරණ ධර්මයන් ආයි අලුතෙන් හැදෙනවා. ආයි අලුතෙන් හැදෙනවා. අර ආයතනික රටාව ආයි හැදෙනවා තව දවස් 7කට. ඒකයි වෙන්නේ. ඒ නිසා ආනපාන සති සමාධිය, හැබැයි ආනපාන සති සමාධියේ පෑද් දෙකක් කරගෙන යනකොට අර පංචකාම නීවරණ ධර්ම දුර්වල වේගන යනවා. ඊට පස්සේ විඤ්ඤාණයට බොහොම දැඩි අවශ්‍යතාවයක් තියෙනවා අර තදූපයන් පටිච්ච වෙන්න. තදූපයන් පටිච්ච වෙන්න අවිජ්ජා අවශ්‍යතාවය. ඒ අනුව විඥානේ වංචක ධර්මයක් දාලා හරි කොහොම හරි ආයසරයක් මේක සකස් කරගන්න බලනවා. ඒ එන්නේ වෙලාවට අපි බොහොම අවධානයෙන් ඉඳලා ඒකට ඉඩ නොදී විඥානේට ඉඩ නොදී කටයුතු කරන්න දැනගන්න ඕනේ. ඔව් වේගේ වේදනාව තමයි විඥාණයට ආහාර. වේගේ වේදනාව ආවේගී චිත්තාවේගේ විඥාන ශක්තිය. විඥාන ආහාර වෙනවා. දැන් වේදනාව නෙමෙයි මේක. අර නිරාමිෂ වේදනාව ආහාරයක් වෙන්න. වේදනාවේ කොටස් දෙකක්නේ. ආමිෂ වේගේ වේදනාව. ඒ වේගේ වේදනාව කිව්වේ ආමිෂය. නිරාමිෂේ වේගයක් නැහැ වේදනාවක්. ඒක මිදෙන්නේ මිදීමක් නිවීමක් නිදහස් වීමක්. ඔව්. දැන් ඒක තමයි නිරාමිෂ වේදනාව එතෙන්දි තියෙන්නේ. එතෙන්දි තියෙන්නේ මොකද්ද? ඒක තියෙන ධර්මයක්. එතන නිරාමිෂ වේදනාවක් තියෙනවා. දැන් වේදනාවක් දැන් කොසල් රජුරුවන්ගෙන් රාජභෝජනයක් ගත්තාම සුව වේදනාවක් දිවට නැද්ද? තියෙනවා. හැබැයි ඒ වේදනාව පිනව පිනව ගියාද? නැහැ. නැහැ. ඒක විඥාණයට ආහාරයක් නෙමෙයි. ඒක විඥාණයට අර සංචේතන ආහාරයක් සං පස් ආහාරයක් කබලින්කාර ආහාරයක් වෙන්නේ නැහැ.
එතන ආනපාන කරන නිසා ධම්ම තත්වයක්
තියෙන්නේ. ධම්ම තත්වය එතන මතුවෙනවා. ඒක නිකුයි අර විඳීම විඳීමට සීමා මුතේව මුත මත්තම් භවිස්සති. මුත කියන්නේ විඳීම. දිට්ඨ දිට්ඨේව මත්තම් භවිස්සති. සුත සුතේව මත්තම් භවිස්සති. මුත මුතේව මත්තම් භවිස්සති. විඤ්ඤතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. ඒකේ බාහිර ධාරියතුමා බාහිර වීරියතුමාට කිව්ව මේ බාහිර සූත්‍රයේ තියෙන ධර්මතාවය. මේ මුළු බුද්ධ දේශනාවේ තියෙන සියලු දේ තියෙන ඔය කියන වේලි හතරයි. ඒකම ඔව්. අත්තිනම් සන්තන් වෙන්නේ. නත්තිනම් අසන්තන්නම් නත්ති. දැන් හැමතැනම කියලා තියෙන්නේ සන්තන් අත්ති අසන්තන් නත්ති. සං තේරුම් ගත්ත ගමන් මේ අත්ති වෙන්න හේතුව සං. අසං සං අත්තරිය ගමන් නත්ති. සමුදේ වෙන සං දෙකක් නෑ. සමුදේ වෙන සං තමයි. ඒක විඥාණයට ආහාර වෙනවා. සමුදේ නොවනනම් ආහාරයක් සමුදේ නොවනනම් එතන විඥානයක් උපදින්නේම නැහැ. අනුපාදු උපදින්නේම නැහැ. සම්බන්ධතාවයක් අලුතෙන් දැන් මේ සමුදේ කියන වචනේ තේරුම් මොකෝ? සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා. සං උදය සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා. දැන් සම්බන්ධතාවයක් අලුතෙන් උපදින්නේ නැත්නම් සමුදයක් නැහැ. අනුපාද නිරෝධය. දැන් මම හව කවුරුව දැන් බුදුහාමුදුරුව රූපයක් දැක්කට අර ප්‍රියයි මනාපයි මිහිරි කියලා ඒකට ඇලුනේ නැත්නම් සම්බන්ධතාවයක් අලුතෙන් ඇති වෙන්නේ නැහැ. දැක්ක පමණින් දිට්ඨේව දිට්ඨ මත්තම් භවිස්සති වුණා. එතකොට විඤ්ඤතේ විඤ්ඤාත මත්තම් භවිස්සති වුණා. ඊට යන්න දෙයක් නැහැ. එතනින් ඉවරයි ඒක. අසන්තං නත්ති. සන්තං වුණොත් අත්ති. මොකද්ද? ඔව් එක කිට්ටු අර්ථයක් තියෙනවා. සන්තුට්ටි කියන්නේ සන්තුණී කරලා සම්බන්ධතාවය ගහලා බිඳලා සං වලින් තුරන් කිරීම. ඒක සන්තුට්ටියේ පරම ධනිය උනේ ඒකයි. සම්බන්ධතාවයක් ඇති කර ගැනීම තමයි සියලු බය සියලු බර සියලු බැම්ම. මේක සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැත්නම් ඒක පරම අර නිවන නිදහස. බයකුත් නැහැ බරකුත් නැහැ බැම්මකුත් නැහැ බලයකුත් නැහැ. කිසි දෙයක් බය නැහැ. දැන් නි අබය වුණා. ඔව් ඔව්. පරම 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 කියන්නේ නිවන එතන. නිදහසීම. රම පරම. වේගය එතන තමයි එන්නේ. දැන් ඔයා අපි හිතමුකෝ ඊයේ කොහෙන් හරි මොනවා හරි කෑවා කියලා. දැන් ඔයා ඒ ඊයේ කෑවේක දැන් හිතෙන් හිතනවනේ. ඒ හිතවිල්ල ආව ගමන් සිත තුළ වේගයක් වේදනාවක් ආවේගයක් විඥාන ශක්තියක් එනවා. ඔයා ඒ විඥාන ශක්තියෙන් එකපාරට නැගිටලා ඒ දේ හොයන්න යනවා. හෙවීමේ කැමැත්තක් අවශ්‍යතාවයක් ආස්වාදයක් හිතෙන් දැන් විඳිනවා. ඒ හිතේ ඇති වුණු වේගය නිසා ඔයාව කුලප්පු කරවනවා, ඔයාව උද්දච්ච කරවනවා, ගිහිල්ලා මේක ගන්න. ඒක දැන් අර හිතෙන් දැන් ඊයේ කෑවේක මේ අතීත. දැන් එකපාරට විතක්කයක් විචාරයක් අදිනවා, කාම විතක්ක විචාර. ආව ගමන් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් අලුතෙන් මේ නොතිබූ එකක් අලුතෙන් උපාදනය. ඒ නිසා දැන් හිතේ මනෝමය වශයෙන් අධ්‍යාත්මික වශයෙන් මේ වේගයක් අර විඥානයේ ආහාර සම්පූර්ණයෙන්ම ලැබුණා. ඒ රෝධ ක්‍රීම නිසා. ඒක දිගේ රෝධ ගැහුවේ නැත්නම් සංචේතනා පැවැත්වුවේ නැත්නම් විඥානයේ ආහාරයක් නෑ. ඒක නැවත කෑමේ කැමැත්තක් හරි ඒක දැන් ලැබුණු ආහාරයක සංසන්දනය කිරීමක් හරි වුණා නම් වෙනවා. ඒ දෙකෙන් එහෙම මේක මැන එක විඳවා විඳවා එක පිනවා පිනවා. ඔය තුනෙන්ම ආමිෂ සුවයක් වෙනවා. ඔය තුනම නැත්නම් එතන උපේක්ෂා සිටින් යොසුවා. මනින්නේ. දැන් මේකේ දැන් වරද දැන් තේරුණානේ. මේ අපි මේ මොහොතට පෙර ආස්වාදනය කළ කැමැත්තෙන් ගත්ත දෙයක් නැවත සිහිපත් කළා පිනවා පිනවා හිතෙන් චේතනා පවත්වනවා නම් රාගය අලුතෙන් උපදිනවා සංචේතනා පවතිනවා. ඒ වගේම අපිට නැති වූ දෙයක් නැති වුණු කෙනෙක් ධර්මතාවයක් අහිමි වූ දෙයක් ධර්මතාවයක් විඳවා විඳවා සිහිපත් කර කර විඳවා විඳවා කටයුතු කරනවා නම් එතෙන්දිත් අලුතෙන් අර විඥානෙට ආහාර සංචේතනා පවතිනවා. ඒ වගේම මේ ප්‍රියා ප්‍රියාතර මැනමැන අලුතෙන් කටයුතු කරනවා නම් රෝධ ගහනවා නම් හිතෙන් අර අලුතෙන් දෙයක් ලැබුණ ගමන් අර පරණ එකත් එක්ක මනිනවනම් එතෙන්දිත් අර සංචේතනා පවත්වලා සමුදය උපත ලබනවා. දැන් පෘථග්ජන පුද්ගලයෝ කරන්නේම ඔය තුනෙන් එකක් හෝ තුනම කරනවා. ඒකමයි කරන්නේ. දැන් මෙහෙමයි. රූපයක් දැකීමේ කිසිම වරදක් නැහැ. ඒ රූපය දැක්කට පස්සේ ඒ රූපය දිගේ සංචේතනා පැවැත්වීම එහෙම නැත්නම් ප්‍රිය දේ පිනවා පිනවා එක්ක අප්‍රිය දේ ගැටීමක් ප්‍රිය දේට ඇලීමක් අප්‍රිය දේට ගැටීමක් ප්‍රිය අප්‍රිය අතර මැනීමක් කියන තුනෙන් එකක් සිද්ධ වුණොත් තුනම සිද්ධ වෙනවා. ඒ අනුව ඒක නරක තත්වයකට සංචේතනා පැවැත්වලා විඥානයක් අලුතෙන් උපදිනවා. දැන් ඇහැ තියෙන්නේ රූප බලන්න, කන තියෙන්නේ ශබ්ද අහන්න. ඒක වරදක් නැහැ. ඒක සංවර නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. අසංවර වුණොත් විතරයි මේ සියලු වරද සිද්ධ වෙන්නේ. මේකේ වචන තේරුම් ගන්න ඕන සංවර අසංවර. සන්තං අසන්තං. ඈ නැහැ. දැන් අසංවර නම් ඡන්දේ ඉබේ ඉපදෙලා පටිච්ච වෙලා අවිච්ච වෙලා නිච්ච වෙනවා. මේක තේරුම් ගත්තට පස්සේ මේ ඉච්ඡත පටිච්ච වෙන්නේ නැහැ. අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කර ගමන් අර ඉච්ඡෙන් මිදින් නිදහස් වෙනවා. ඉන්ද්‍රිය ධර්ම බවට පරිවර්තනය කළාම අපි පෙරලා සුද්ධ පවිත්‍ර කරලා ගත යුතු දේ විතරයි යෝනිසෝ මනසිකාරයෙන් ගන්න. ආයතන නම් අර කුණු කෙලෙස් අහක යන දේවල්මයි ගන්න. දැන් ආයතන ක්‍රියාත්මක වෙනව නම් අසංවරයි, කුණු කිලුටු කෙලෙස් දේමයි ආහාර හැටියට ගන්න, වැරදි දේමයි ආයතන වලින් ගන්න. ආයතන කියනකේ තේරුම අහක යන කුණු අල්ලා ගන්න එක. ඉන්ද්‍රිය ධර්ම පෙරලා සුද්ධ පවිත්‍ර කරලා හොඳ දේ විතරක් ගන්නවා, නරක දේ අයින් කරනවා. එතකොට වෙන්නේ මොකද? අතුලාන්තයේ දෙකෙන්ම පිරිසිදු වෙනවා. පහතබ්බංච පහයි නම් අර රොඩු බොඩු අර කෙලෙස් කිලුටු දේ අඳුරු දේ ඔක්කොම පහතබ්බංච පහයි. භාවිතා කරන්නේ භාවිතබ්බංච භාවිතං අර පිරිසිදු වන දේ පමණයි. සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ කිව්වේ ඒකයි. නෑ අර ආනපාන සති සමාධිය වඩනකොට ඒ දෙකම සිද්ධ වෙනවා නිවැරදිව. ඔව් දැන් නාසයේදී අපි මේ ජීවිතේ පවත්වන්න අවශ්‍ය කෑම බීම ගන්න ඕනේ නැද්ද? ඒවත් අයින් කළොත් මොකද වෙන්නේ? අර පොට්ටපාලි සූත්‍රයේ වෙච්ච දේ තමයි වෙන්නේ. මොකද වෙන්නේ? මේ ශරීරය පවත්ව ගන්න යන්න බැරි වෙලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒකට හරියද? නෑනේ. ආහාරයේ මතඤ්‍යතාව අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අවශ්‍ය ආහාර ප්‍රමාණය මේ ශරීරය පවත්වාගෙන යන්න දෙන්න ඕන. ඒකට සංඥාව තියෙන්න ඕන. නොකළ යුත්තේ. ඒකයි මෙනෙහි කිරීමයි නොකළ යුත්තේ. කියන්නේ අන්න ඒකයි බ්‍රහ්මචර්ය අනුග්‍රහය කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අනුග්‍රහයෙන් අපි මේ ආහාරය ගන්නවා. ඒක ආහාරයේ මතඤ්‍යතා. එතකොට අපි සියලු ආහාර ගන්නෙ පිණ්ඩපාතේ චීවර සේනාසන ගිලප්පනපත්ති සියලු දේ ගන්නෙ මේ බ්‍රහ්මචර්ය අනුග්‍රහය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ශරීර කූඩුව පවත්වා ගත යුතුයි. ශරීර කූඩුව පවත්වා නොගත්තොත් කොහොමද චතුරාර්ය සත්‍ය බ්‍රහ්මචර්ය සාක්ෂාත් කරගන්නේ? කරන්න බෑ. එතකොට අපි ජීවත් වෙලා ඉන්න ඕන නිවන් දකින්න. ජීවත් නොවී මැරිලා නිවන් දකින්න බෑ. ඔව් ඒක අත්ත කියලා මතාලු යෝගය. බුදුහාමුදුරුව මේක අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළේ නිකන් නෙමේ. මේක පෙන්වන්න මේ අත්ත කියලා මතානු යෝගයෙන් මේක හරියන්නේ නැහැ. නමුත් අද මේ බොහෝ ඔය වනවාසී ආරණ්‍ය සේනාසනවල මේ අත්තකිල මතානු යෝගයේ දුතාංග රකින්නේ. ඔව්. බඩකින කොච්චරවත් අඩු ගානේ තේකක් අබොන්නේ. ආරේ මතඤ්ඤතාව නැහැ. ඔව්. ඈ? ඔව්. දැන් ආහාරේ මතඤ්ඤතාව කියන එක කිසිම තේරුමක් නැහැ මේ කරන වැඩවල. මැරුණත් ගන්නේ නැහැ කියන අදිෂ්ඨානයක් තියෙනවා. ඒක එතකොට වෙන්නේම මේ 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 අර බ්‍රහ්මචර්ය අනුග්‍රහයක් නෙමෙයි, ඒ වෙන්නේ බ්‍රහ්මචර්යයට විරුද්ධ දෙයක්. අර බුදුහාමුදුරුව කියපු ආහාරයේ මතඤ්‍යතාව සම්පූර්ණ අත්තර දාලා. මේක තමයි අර නිජ්ජාමා පටිපදා ආගල්ලා පටිපදා කියලා බුදුහාමුදුරුව බැහැර කරපු දුතාංග තමයි ඔය රකින්. ඒවා තිබුණා උපනිෂද් ධර්මයේ. ඒවා තිබුණා ජෛන ආගමේ. ඒවා තිබුණ නිගණ්ඨයන් නැත. එක බොහොම යහපත්. කිසි ගැටුමක් නෑ, කිසි ප්‍රශ්නයක් නෑ. සියලු දේ ඉවසලා විමසලා උපේක්ෂිතින් කටයුතු කරන්න පුළුවන් වෙනවා. ගෙදර සාමය සමාදානයේ උපරිම මට්ටමට. කානික් මිනිහක් කොච්චර බැන්නත් පොඩ්ඩක්වත් ගැටෙන්නේ නෑ. යනකම්ම සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට පස්සේ මේක දිගටම ක්‍රමානුකූලව ඒ නිවීම සැනසීම ඒ ඉවසීම විමසීම ක්‍රමානුකූලව වඩා වර්ධනය වෙනවා. ආනපාන කරගෙන යනකොට ඒක පූර්ණ වෙනවා. ආනපාන කිරීමයි අවශ්‍ය. ආනපාන කියන ක්‍රියාවලිය කරන්න ඕන. එතකොට ඕක වෙනවා. ඕක සිද්ධ වෙනවා. ප්‍රතිඵලය ඔය මගඵල වැඩි වීම. සතරාතිපට්ඨානේ වැඩෙන්නෙම ආනපාන කළොත්. ආනපාන නොකළොත් සතරාතිපට්ඨානේ වැඩෙන්නෙත් නැහැ, සත්තපොජ්ජංග වැඩෙන්නෙත් නැහැ, මගඵල ලැබෙන්නෙත් නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ වෙන්නෙත් නැහැ. බුද්ධකාරක ධර්ම පූර්ණේ වෙන්නෙත් නැහැ. භව උදුරා දමන්නට උපකාරක ධර්ම තමයි බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම, බෝධිසත්ව ධර්ම කියලා කිව්වේ. බෝධි අංග කිව්වේ මේ බව උදුරා දමන්නට උපකාර වන අංග ක්‍රියාකාරකම්. මේ බව උදුරා දැමීම තමයි බුද්ධ. දැන් අපිට මේ වැරදි වචනයක් උගන්වලා තියෙන්නේ ආගමෙන්. මේ බුද්ධ කියන වචනේ මේ බව උද්ද. බව උදුරා දමන්නට කටයුතු කරන උත්සාහ කරන පුද්ගලයා බුද්ධ. බව උදුරා දැමූ පුද්ගලයා බුද්ධ. බව උදුරා දමන්නට උපකාරක ධර්ම බෝධි අංග, බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම, බෝධිසත්ව ධර්ම. දැන් බුදුහාමුදුරුවෝ කිව්වා උබ්බේව මේ සම්බෝධා අසම්බුද්දස්ස අනබි සම්බුද්දස්ස බෝධිසත්වස්ස යේව. මම බුදු වෙන්නට පෙර මේ බව උදුරා දැමීම හොයමින් හිටියේ. බව උදුරා දමන්නට නොදැන හිටියේ අසම්බුද්දස්ස අනවිසම්බුද්ද. මේ බව උදුරා දාන ක්‍රමය දැනගෙන හිටියේ නැහැ. බව උදුරා දමන ක්‍රමයක් හොයමින් හිටිය පුද්ගලයා තමයි බෝධිසත්වස්ස යේ. මේ සදාකල් බව උදුරා දමන්නට හොයා හිටලා හරියන්නේ නැහැ. මේක දවස් දෙකෙන් තුනෙන් තේරුම් ගන්න පුළුවන් මේ බව උදුරා දමන්න ක්‍රමයක් තියෙනවා කියලා. මේ බව රාග බව ද්වේෂ බව මෝහ බව උපදින්නේ තමන්ගේ හිතේ. මේක තේරුම් ගත්ත ගමන් පජානාති. පජානාති වූ ගමන් බෞද්ධරා දාන්න මේක තමයි සියලු දුකට හේතුව. මේක තමයි සියලු කරදරවලට බාධකවලට දුක් දෝමනස උපායස සම්බන්ධ සියලු දෙයට හේතුව මේ බව. මේ බව උදුරා දැමිය යුතුයි. මේ බව තමන්ගේ හිතේ උපදින්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව. මේක අලුතෙන් උපදිනවා. මේක සදාකාලික දෙයක්ුත් නෙමෙයි. මේක මොහොතින් මොහොත අලුතෙන් උපදිනවා. පටිච්ච වූ ගමන් අර තදූපයන් පටිච්ච වූ ගමන් බව අලුතෙන් උපදිනවා. මේකයි තේරුම් ගන්න. එතකොට පටිච්ච නුණා නම් බව උපදින්නේ නැහැ. සමුදේ උපදින්නේ. එතකොට ඒක නිසා තමයි මේ බව පටිච්ච වීම නවත්තන්න තමයි අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළා. නිච්ච සුඛ අත්ත අයින් කළාම පටිච්ච වෙන්නේ නැහැ. නිබ්බිදා වෙනවා. නිබ්බිදා වූ ගමන් බව උදුරා ගන්නවා. මේ බුද්ධ දේශනාවේ එක තැනකට එන්නයි මේ සියලු තැන් කිව්වේ. නිබ්බිදා කියන තත්වයට එන්න. ඔය සියලු දේවල් කරන්නේ නිබ්බින්දති නිබ්බිදා කියන තැනට එන්න. මේ නිබ්බිදා නිබ්බින්දති කියන එක සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති. අත නිබ්බින්දති. එතන එතනදිම නිබ්බිදා වෙන්න ඕන. එතකොට මේ නිබ්බිදා කියන එක ත්‍රිපිටකය පරිවර්තනය කරද්දී සිංහල මිනිස්සු සිංහල භාෂාවට මොකද්ද ලිව්ව වචනේ? ඈ? හරිද? කලකිරීම තමයි ලියලා තියෙන්නේ. කලකිරීම කියන්නේ ද්වේෂය. නිබ්බිදා කියන්නේ නොබැඳීම, බැන්මෙන් නිදහස් වීම. මේ බැඳෙන බැන්මෙන් විදී නිදහස් වීම නිබ්බිදා. මේ නිච්ච වූ සුඛ වූ අත්ථ වූ බැන්මෙන් විදී නිදහස් වෙන අනිච්ච දුක්ඛ අනත්තම නේ කරන්න ඕන. මේ බැම්මෙන් විදී නිදහස් වෙන. මේ බැමි තුනයි තියෙන්නේ. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්මෙන් නිදහස් වීම නිබ්බිදා. මේ බැම්මෙන් විදී නිදහස් වීම නිබ්බිදා කියන එක කලකිරීම කියලා පරිවර්තනය. අද මිනිස්සු ඔක්කොම කලකිරිලා වැඩ කරන ද්වේෂේ. පරිවර්තකයා කළ විනාශයන්. ධර්මය කෑවා. ධර්මය දැන් මිනිසුන්ට සිංහල මිනිසුන්ට තේරුම් ගන්නම් බැරි විදිහට දැන් ඔක පොඩි කාලෙම අය ඔය නිබ්බිදා කියන කලකිරීම කියලා උගන්වන්නේ හතර පහේ පන්තිය අර දහම් පාසලේ පුතේ. ඉතින් ඒ කාලේ ඉගෙන ගත්තද ජීවිතේ මැරෙනකම්මත් නිබ්බිදා කියන්නේ කලකිරීමම තමයි. ඈ අර ජාතිය දුකයි ජරාව දුකයි මරණය දුකයි මැරෙනකම්මත් ඕක මයි තමයි. ඊට වැඩිය වෙනස දෙයක් දකින්න බෑ. අර පියනුවට කැපලා දැම්ම. මේ සියලු තැන්වල මේ උතුම් බුද්ධ ධර්මය, මේ නිර්මල බුද්ධ ධර්මය, මේ සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං වූ මේ උතුම් ධර්මය මේ පරිවර්තකයෝ සහ මුලින්ම නිවන වහන ආකාරයට සිංහල භාෂාවට, වෙනත් භාෂාවලට, සංස්කෘත භාෂාවට හැම තැනදීම පරිවර්තනය කළ ධර්මය විකෘති කළා, විනාශ කළා. බුදුහාමුදුරුවෝ ඕක දැකලා බුදුහාමුදුරුවෝ චූලවග්ගපාලී පැහැදිලිව කිව්වා මේ ධර්මය මේ මාගදී භාෂාවෙන් වෙනත් භාෂාවකට පදපරම ලෙස වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේෂන් එකක් කරන්න එපා කියලා. ඒක නීතියක් හැටියට චූලවග්ගපාලී පනවලා තියෙනවා. අර මතෙලු නයලු කියලා හාමුදුරුවෝ දෙනමක් මේක ඇහුවා බුදු හාමුදුරුවන්ගේ. මේක අපි හොඳට මේ ඡන්දස් භාෂාව, සංස්කෘත භාෂාව දන්නවා. අපිට පුළුවන් මේ සංස්කෘත භාෂාවෙන් මේක පරිවර්තනය කළා. ඒ සංස්කෘත භාෂාව තමයි ඒ කාලේ ඉන්දියාවේ බොහෝ මිනිස්සු පාවිච්චි කළේ. ඒ මිනිසුන්ටත් මේක දෙන්නද කියලා බුදු හාමුදුරුවෝ බැනලා පන්න ගත්තා. ඡන්දස් වෛතික භාෂාවට මගේ මේ නිර්මල ධර්මය පරිවර්තනය කරන්න එපැයි කිව්වා. තහනම් කළා. නමුත් මොකද කළේ? පස්සේ කාලෙක ඔක්කොම ඉන්දියාවේදී කරපු ඔය සියලු දේවල්, ඔය අභිධම්ම සමුච්චය, ඔය දිව්‍යාවදානය, ඔය සියලු පොත්පත් මේ ඡන්දස් වෛදික සංස්කෘත භාෂාවෙන් ලිව්වේ. ඊට පස්සේ මේ ලංකාවට ගත්තේ, ලංකාවේ මිනිස්සු පාවිච්චි කළේ ඔය අර වැරදි සංස්කෘත භාෂාවෙන් ලියපු දේවල් තමයි. කරගහගත්තේ, කරපින්න ගත්තේ, ආගම හැටියට ගෙනාවේ පාවිච්චි කළේ. මේ විතරක් නෙමෙයි, දැන් ඔය අනුරාධපුර යුගයේදී මේ ත්‍රිපිටකය කිසි තැනක වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේෂන් එකක් කළේ නැහැ. හැබැයි අර්ථකථා ලිව්වා. බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලෙම මහා ප්‍රඥන් වහන්සේලා, මහා කොට්ඨායන, මහා කොට්ඨායන, සරියුත් හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, මේ වගේ අය බුදුහාමුදුරුවෝ මාගදී භාෂාවෙන් දේශනා කරපු ධර්මවලට මේ හෙළ අටුවා ලිව්වා. සීහල අට්ට කතා ලිව්වා. මහා අට්ට කතා, කුරුන්දි අට්ට කතා ඒ කාලෙම ලිව්වා. ලියලා පුස්කොළ පොත්වල එදා සිංහල අකුරු ලියන භාෂාවක් තිබුණේ. මොකද මහියංගනේදී බුදුහාමුදුරුවෝ දේශනා කරපු සිරිදෙස්ම එදාම රන්පත් ඉරුවල ලියලා රන්පත් කරලා තිබුණා. ඒ කාලේ සිංහල අකුරු ලිව්වා. මේ මාගදී අකුරු ලිව්වේ නැහැ. මාගදී අකුරු ලියන්න තිබුණේ නැහැ. නමුත් සිංහල අකුරු ලිව්වා. මෙහෙම ලිව්ව නිසා බුදුහාමුදුරුවෝ මේ භාෂාව, මේ මාගදී භාෂාවෙන් මේ දේශනා කරන නිර්මල ධර්මය තවත් භාෂාවකට පදපරම ලෙස පරිවර්තනය කිරීම කරන්න එපා කියලා සූත්‍ර ධර්ම කීපයකම නීතියක් හැටියට පැනවලා තිබුණා. ඒ නිසා අනුරාධපුර යුගයේදී මේ ධර්මය පරිවර්තනය කළේ නැහැ. වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේෂන් එකක් කළේ නැහැ. පොළොන්නරු යුගයේදී කළේ නැහැ. ඊට පස්සේ ආව දඹදෙනි යුගයේ කුරුණෑගල යුගයේ තමයි මේ සිංහල රාජවංශේ අර සිංහල සාහිත්‍ය චක්‍රවර්ති පරාක්‍රමබාහු රජුරු හිටිය දියුණුම සාහිත්‍ය යුගය. ඒ කාලෙදිවත් අඩු ගානේ මේවා පරිවර්තනය කළේ නැහැ. ඒවට යම් යම් අටුවා කතා ලිව්වා. ඊට පස්සේ ගම්පොළ යුගයේ ඔය යාපහුව දඹදෙනි මේ කොහෙව පරිවර්තනය කළා. මහනුවර යුගයේදී කළෙත් නැහැ. කෝට්ටේ යුගයේදී කළෙත් නැහැ. කරන්න එපයි කියන්නේ. ඊට පස්සේ මේ ත්‍රිපිටකය මේ සුද්ධ නිර්මල බුද්ධ ධර්මය මාගදී භාෂාවෙන් සිංහල අකුරෙන් ලියලා තියෙන දේ සුද්ධ අරන් ගිහිල්ලා අර ජෝර්ජ් ටර්නර් එංගලන්තෙදී මේක අර වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේෂන් එකක් ඇටියට පරිවර්තනය කළා පළමු වෙන වරට. එතෙක් කල් එක් කරලා තිබුණා. එතෙන්දි තමයි මේ වරද සිද්ධ වුණේ. ඊට පස්සේ ඒ ජෝර්ජ් ටර්නර් පරිවර්තනය කළා 1865 62-3 වගේ තමයි ආ කෑගල්ලේ උපතිසාපති වෙලා හිටියේ. 64 වෙනකොට එංගලන්තෙට ගියා. ගිහිල්ලා මේ ලංකාවේ හිටිය හාමුදුරු නමක් රතන්සාර කියලා මේ කෑගල්ල ප්‍රදේශයෙන් එක්කන් ගිහිල්ලා තව ගීයකුත් හිටියා. මේ තුන් දෙනා එක්කව වෙලා මේ මාගදී භාෂාවෙන් සිංහල අකුරෙන් තිබුණු එක ඉංග්‍රීසියට පරිවර්තනය කළා පළමුවෙනි වරට වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේෂන් එක. ඒක කිසි අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්බිදා තේරුමක් කිසිම දෙයක් නැතුව පුළුවන් විදිහට ඉංග්‍රීසි අකුරෙන් වචනෙන් පාවිච්චි කළා පරිවර්තනය කළා. ඒක තමයි අර ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා ජාතිපි දුකයි ජරාපි දුකයි ව්‍යාධිපි දුකයි මරණ දුකයි කියලා පරිවර්තනය කළේ ඔතෙන්නේ. එතෙක් කල් එහෙම පරිවර්තනය කළා තිබුණේ නැහැ. ඊට පස්සේ මේ 1867 වෙනකොට මේක කොටසක් පරිවර්තනය කළා තිබුණා. ඊට පස්සේ ජර්මන් භාෂාවට ඔය විල්හෙල්ම් ගයිගර් ඒ වගේම රීස් ඩේවිස් වගේ ජර්මන් පඬිවරු අර ඉංග්‍රීසි පරිවර්තනය අරගෙන ජර්මන් භාෂාවටත් 1890 ගණන් වෙනකොට ජර්මන් භාෂාවටත් මේ ත්‍රිපිටකයේ කොටසක් පරිවර්තනය කරලා තිබුණා. ඊළඟට 1899 මේ ලංකාවේ හිටියා ඔය ටැවන්ස් රේන්ද අයිතිකාර මහත්තයෙක් ඔය දැන් අද තියෙන ශ්‍රාවස්ති මන්දිරයේ ඔය ඇල්බර්ට් ක්‍රෙසන්ට් එකේ මේ ශ්‍රාවස්ති මන්දිරයේ අයිතිකාර සොයිස මහත්තයාගේ පුතෙක් හිටියා සොයිස මහත්තයා කියලා. මෙයා 1899 එංගලන්තයට ගියා නීති උපාධියක් කරන්න. ඒ පුතා සොයිස මහත්තයාගේ පුතා. මෙයා 1899 තරුණෙක් හැටියට ගියා අවුරුදු 28-30 ඇති එංගලන්තෙට ගියාම මෙයා දැක්කා මේ සිංහල අකුරෙන් ලියලා තිබුණු පුස්කොළ ත්‍රිපිටක පොතත් මාගදී ත්‍රිපිටක පොතත් ඉංග්‍රීසි අකුරෙන් ලියලා තිබ්බ පරිවර්තනය. මේ දෙකම යාට කියවන්න බලන්න ලැබුණා. මේ දෙකම කිව්වහම මෙයා 1899 මේ නීති උපාධියක් හදාරන්න ගිය පුද්ගලයා නීති උපාධිය හදාරීම සහමුලින්ම අයින් කරලා මේ කාර්යයට බැස්සා. මේ 1899 ඉඳන් 900, 901, 902 වෙනකොට මේ ත්‍රිපිටක ග්‍රන්ථ පදපරම විදිහට අර ඉංග්‍රීසි භාෂාවෙ තිබිච්ච එක සිංහලට පරිවර්තනය කරගෙන ආව ටික ටික. මෙහෙම 1803-04 වෙනකොට පොත් කීපයක් පරිවර්තනය කළා. මේ වන විට ගාල්ල තිබුණා සිංහල මුද්‍රණාලයක් මුද්‍රණ යන්ත්‍රයක් පළවෙනි වරට මේ ගාල්ල පැත්තේ. මෙතෙන්ට ඒවලා මේ එක සිංහල ත්‍රිපිටක පොතක් මුද්‍රණය කළා. මුද්‍රණය කළා මිනිස්සුන්ට මේ 7-5-10 ඒ කාලේ හුඟක් ගණන් 7-5-10 කියන එක මේක විදා හැරියා. මෙතෙන්දී මේ සිංහලෙන් මුද්‍රණය කරලපු දේ අර ත්‍රිපිටක ග්‍රන්ථ බොහෝ වැරදි සහිත වුණා. ඒක නිසා අපේ හිටිය ඔය මේ දකුණු පළාතේ කොළඹ වගේ තැන්වල කොළඹ කළුතර විශේෂයෙන් කළුතර තමයි ඒ කාලේ මේ බොහොම උගත් වියත් ඔය වස්කඩුවේ හික්කඩුවේ මේ වගේ තැන්වල හිටියා බොහොම උගත් විය පැවිදි උතුමන්. මේ අය මේ සිංහල සොයිස මහත්තයාගේ සිංහල පොත පරිවර්තනය දැකලා මේක සහ මුලින්ම වැරදි දෙයක් බව ප්‍රකාශ කරලා මේ වැරද්ද මේ ප්‍රකාශ කිරීම නවත්තන්න කියලා ලොකු උද්ඝෝෂණයක් කළා. මේ ලොකු උද්ඝෝෂණය කිරීම නිසා කළුතර ධර්ම දේශනා කියලා දේශනා කොටසක් නැවත ආරම්භ කළා. සියලු උගත් යතිවරු පැවිදි උතුමන් හැම සුමානයකටම සැරයක් මේ නියම නිවැරදි ත්‍රිපිටක ධර්මය දේශනා කරලා මේ වැරද්ද හදන්න උත්සාහ කළා. ඒවා කළුතර ධර්ම දේශනා හැටියට මේ පරිවර්තනය කරපු ඒවා වැරද්ද පැහැදිලිව පිරිසිදුව 1905, 1906, 1908 වගේ අවුරුදුවල මේවා මුද්‍රණය කරලත් කළුතර ධර්ම දේශනා හැටියට පොතක් හැටියටත් නිකුත් කළා. මේකේ කලේ මේ වැරද්ද පෙන්වලා දීම. නමුත් අර සොයිස මහත්තයා ත්‍රිපිටක පොත් කීපයක්ම පරිවර්තනය කළා. එයාගේ වැඩේ නැවැත්තුවේ නැහැ. එයාත් පරිවර්තනය කර කර ලංකාවට ගෙනල්ලා ත්‍රිපිටක පොත් කීපයක්ම විශේෂයෙන් මජ්ඣිම නිකායේ උඟක් කොටස් පරිවර්තනය කරලා 1910 වෙනකොට මුද්‍රණය කරලා තිබුණා. මේකට ලොකු උද්ඝෝෂණයක් විරුද්ධතාවයක් අපේ පැවිදි උතුමන්ගෙන් මේ 1910 දක්වා ඇති වුණා. ඒ අර කළුතර ධර්ම දේශනාවල සටහන් වුණා. මේ කළුතර ධර්ම දේශනා පොත පස්සේ වැහුවා, හැංගුවා, මේක යටපත් කළා. මොකද මේවා ඊට පස්සේ ඒවා හැංගුවා, යටපත් කළා. ඒවා පෙන්නන්නවත් දුන්නේ නැහැ. අද වුණත් කොළඹ පුස්තකාලේ තියෙනවා මේ පරණ කළුතර ධර්ම දේශනා පොත. කවුරු හරි ගියොත් ෆොටෝ කොපි ගහන්න දෙන්නේ එක පිටයි, එක එක ඡේදයයි, අනික ඒවා නැහැ. අද වුණත් ඒ රෙක්සික්ෂන් එක දාලා තියෙනවා. ඉතින් මෙහෙම 1910 වෙනකන් ඔය පරිවර්තනය කරපු පොත් නිසා ලොකු උද්ඝෝෂණයක් ආවා. මේ උද්ඝෝෂණය 1940 ගණන්වල තවත් උග්‍ර වුණා. අර රේණුකානේ හාමුදුරුව ඇතුළු විනයාලංකාර හාමුදුරුව අර කොටසක් බුරුමයට ගිහිල්ලා බුරුමේ තිබුත්තු අර චත්‍ර සංගායනාවේ පොතුත් ගෙනල්ලා මේ සංසන්දනය කිරීම නිසා මෙතෙන්දි නොයෙකුත් ආකාරයේ විරුද්ධකම් ඇති වුණා. මේකට පොල්ලත්ති බුද්ධදත්ත හාමුදුරුව ඔය කාලේ, ඒ වගේම ඊඩබ්ලිව් අධිකාරම් මහත්තයා, වල්පොල් රාහුල හාමුදුරුව ඔය සත්‍යෝදය කියන පොතේ නොයෙකුත් පැවිදි ගිහි උතුමන් මාටි වික්‍රමසිංහ මහත්තයා අර භවතරණය මේ 1940 ගණන් වල ලියපු සියලු පොත්වල මේ ත්‍රිපිටකයේ පරිවර්තනයට මේ වැරදි දේ බොහෝ දේ පෙන්වලා දුන්නා, බොහෝ අඩුපාඩු පෙන්වලා දුන්නා. මේක නිසා රජයෙන් කළේ 1954 අර රජය සර්ජන් කොතලාවලගේ රජයෙන් පත් කළා ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තක මණ්ඩලයක්. ඒ කාලේ රටේ මේ සියම් නිකාය තිබුණට උඩ රට මහනුවර කිසිම වැදගත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියේ නැහැ. ඒ වෙනුවට මේ අමරපුර නිකායේ වජිරාරාමයට අදාළව මේ තව බොහෝ පිරිස් මේකේ බලය අල්ලගෙන හිටියා, ආණ්ඩුවට පිටිපස්සෙන් හිටියා. ඒ නිසා මේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තක මණ්ඩලයට පත් කළේ සියලුම අමරපුර නිකායේ එක්ක සේජින් නිකායේ කියන්නේ අමරපුර නිකායේ කොටසක් එයා පත් කළා. දැන් පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුව සියම් නිකායේ ඒ කාලේ හිටිය ලංකාවේ පාලි උගතා පිළිගත්ත උගතා, හැබැයි පත් කළේ නැහැ. ඒ වගේ තව හුඟක් හිටියා. එයාව කිසිසේත්ම පත් කළේ නැහැ. අර අමරපුර නිකාය අය පත් කළේ. මේ අය 54 ඉඳන් 64 වෙනකන් මේ ත්‍රිපිටක ග්‍රන්ථ කීපයක් පරිවර්තනය කළා, කරගෙන ආවා. ඒ අය 1963 වෙනකොට, ඔය 1954 තමයි ඒගොල්ලෝ පටන් ගත්තේ, 64 පළවෙනි පොත මේ ඒ කාලේ සංස්කෘතික අමාත්‍යාංශ හිටිය ලේකානන්ද ගුරුගේ මහත්තයාට මේ පළවෙනි පොත පරිවර්තනය කළා, ඉදිරිපත් කළා. ආනන්ද ගුරුගේ මහත්තයා මේ පොත බලලා මේ කටු සටහනක් ඒ කාලේ තියෙනවා, මේ ඔෆිස් නෝට්ස් කියලා මේ නෝට් එකක් ගහලා තියෙනවා. ඒක අදත් ඔය සංස්කෘතික අධ්‍යාපන සංස්කෘතික අමාත්‍යාංශ තියෙනවා. මේ නෝට් එකේ ගහලා තියෙනවා මහ පුදුම දෙයක්. මේ මෙතෙක්කල් මේ පරිවර්තක මණ්ඩලයෙන් කරේ මේ සිංහල සුගම සරල මේ මාගදී භාෂාවේ වචනවලට විරුද්ධ වන සංස්කෘත වචන කර්ණ රසායන සංකීර්ණ වූ සුංගාරාත්මක වූ වැරදි සංස්කෘත වචන අර ඡන්දස් වෛදික භාෂාවේ වචන 60%ක් ඇතුල් කරලා තියෙනවා. ඔය ධම්ම වෙනුවට ධර්ම, කම්ම වෙනුවට කර්ම, අරිය වෙනුවට ආර්ය, කුසලස් වෙනුවට කෞසල්‍ය. මේ වගේ මං කියන්න යන්නේ වචනින් වචනේ පැහැදිලිව 60%ක් වචන සංස්කෘත වචන හැටියට පරිවර්තනය කළා. පරිවර්තනය කළා ඔය අද තියෙන ඔය නැදිමාලේ මුද්‍රණය කරන මේ ත්‍රිපිටකය එළි දැක්වුවා. මේක තියෙන්නේ අර බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරපු බැහැර කරපු ඡන්දස් වෛදික පරිවර්තනයක් මිසක මේ බුද්ධ භාෂිතය කාටවත් නිවන් දකින්නට උපකාර වන ආකාරයට කිසිසේත් පරිවර්තනය කරලා නැහැ. ඒකයි මේ සියල්ල සිද්ධ වුණේ. අද සිංහල දරුවෙකුට සිංහල සාමනීර හාමුදුරු නමකට පිරිවෙනක උගන ගන්නා කෙනෙකුට මේ සිංහල පැත්ත ඔය පරිවර්තනයේ සිංහල පැත්ත කියවලා මේ ලෝකෙ දෙයක් ධර්මයේ ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයක් ශේෂයක්වත් ඇත්තේ නැහැ. ඒකයි මේකේ ඉතිහාසය. තවත් හුඟක් කරුණු තියෙනවා මෙතෙන්දි කියන්න. නමුත් දැන් මේක මේ ටික තේරුම් ගන්න ඕන. මේකයි ඉතිහාසයේ උනේ. අර ත්‍රිපිටකයේ නියම නිවැරදි ආකාරයට තිබුණා නම් කොහොම හරි මේක විනාශ වෙන්නේ නැහැ, විකෘති වෙන්නේ නැහැ. ධම්ම ආකාරයකට කවුරුවෝ මේකේ අර්ථ ධර්ම නිරුක්ති හොයාගන්න උත්සාහ කරනවා. ඒක නිසා ධර්මයේ යටපත් වුණා මේ වැරදි සංස්කෘත වචන ටිකක් විශේෂයෙන්ම මතු කළා. විශේෂයෙන්ම ආනන්ද මෛත්‍රී හාමුදුරුවත් ඔය පරිවර්තක මණ්ඩලයේ හිටියා. ආනන්ද හාමුදුරුව ආනන්ද මෛත්‍රී හාමුදුරුව පරිවර්තනය කළේ පොතේ විතර සංස්කෘත වචන වෙන කිසිම පොතක නැහැ. පස්සේ ලැබුවම නම් ලංකානන්ද හාමුදුරුව කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් සියම් නිකායේ ඒ හාමුදුරුව ඇවිල්ලා මේවා ටිකක් දුරට හදන්න බැලුවා, උත්සාහ කළා. කෝදාගුරු ඥානලෝක හාමුදුරුව පස්සේ ආවා. ඒ අය විසින් ටික ටික මේක සංස්කරණය කරන්න හදන්න බැලුවට මේක කරන්න සම්පූර්ණයෙන්ම කරන්න බැරි වුණා. ඒ අයටත් සංස්කෘත වචන අත්හැරලා මේක පරිවර්තනය කරන්න බැරි වුණා. ඒක නිසා මාගදී භාෂාව නැති වුණා, යටපත් වුණා සංස්කෘත භාෂාව. ඡන්දස් වෛදික සංකීර්ණ සුංගාරාත්මක වචන පෙළක් හොඳට ලස්සනට කියවන්න පුළුවන් විදිහට හැදුවා. ඒකයි උනේ. ඔව්, ඒකත් ධර්මතාවය. ඒකත් ධර්මතාවය. ධර්මයේ එන්නේ 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 කැලේට ගියා. වැඩක් නැති ධර්මය වාගේ දෙයක් මාරාවේශයෙන් මතු වුණා. බුදුහාමුදුරුවෝ තෝ කියලා තියෙනවා. මේ ධර්මයේ කාලෙකදී යටපත් වෙලා ඒ වෙනුවට ඒ වචනම ඒ පදම පාවිච්චි කරලා වැරදි දෙයක් මාරයා විසින් නිර්මාණය කරනවා. ඒක වුණා. සද්දම්ම පුත්‍රි උපක කියන්නේ ඒක. ඔව්, එහෙමම කියලා තිනෝ ධර්මයේ වනාන්තරගත වුණා. මේ වැරදි දෙයක් එළියට ආවා. නෑ, පෙළේ ප්‍රශ්නයක්. දැන් ඒකෙත් තියෙනවා පොඩි ප්‍රශ්නයක්. ඒකත් කියන්න ඕන. දැන් ඔය දැන් නැදිමාලේ මුද්‍රණය කරලා තියෙනවනේ ත්‍රිපිටක පොත් ටික. මේ ත්‍රිපිටක පොත්වල තියෙනවා ඒගොල්ලෝ මූලාශ්‍රය කරගත්ත සියලු දේ. මේ මූලාශ්‍ර හැටියට ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ අර ජෝජිතන මහත්තයා අලු විහාරෙන් අලු අර මාතුල කෑගල්ලේ අලුලෙනෙන් මාතුල අලුලෙනෙන් ගෙනිච්ච නියම නිවැරදි සුද්ධ නිර්මල බුද්ධ ධර්මයේ තියෙන ත්‍රිපිටකය ඒගොල්ලන්ට අහු වුණේ නැහැ. ඔය 54 පරිවර්තනය කර පිරිසට මේක දකින්න බලන්න අහු වුණේ නැහැ. මොකද ඒ වෙනුවට එංගලන්තයේ කෞතුකාගාරය වහලා පෙන්වුවේ නැහැ. ඒව වහලා තිබුණේ. ඒව දුන්නේ නැහැ. ඒව පෙන්වුවේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ ගත්තේ බුරුමේදී අර චත්ත සංගායනාවේදී බුරුමා කුරෙන් ලියපු ත්‍රිපිටකයක් තිබුණා. ඒකත් ඊට පස්සේ පැල්මඩුල්ලේ පන්සලක තිබුණා මේ පුස්කොළ පොතක්. මේක විසුද්ධි මාර්ගයෙන් ගත්ත කොටසුත් සහිතව පැල්මඩුල්ලේ පුස්තකය ඒගොල්ල යම් යම් තැන්වල පාවිච්චි කරලා තිනවා. තව අම්බලන්ගොඩ පන්සලක තිබුණු පුස්කොළ පොතක්, පානදුරේ පුස්කොළ පොතක් සහ ඔය විසුද්ධි මාර්ගයේ තැනින් තැන තිබුණ ඒවත් අර බුරුමේදි ලිව්ව චත්ත සංගායනාවේදී ලිව්ව බුරුම අකුරෙන් ලියපු පොතක් තමයි ඒගොල්ලෝ මේ පරිවර්තක මණ්ඩලය පරිශීලනය කළේ. ඒගොල්ලන්ට නියම නිවැරදි ත්‍රිපිටකය ලැබුණේ නැහැ. හැබැයි දැන් මේ වන විට නියම නිවැරදි ඒ කෑගල්ලේ මාතුලාලුලෙනෙන් එංගලන්තයට ගෙනිච්ච ත්‍රිපිටකය දැන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. සිංහල අකුරෙන් ඉංග්‍රීසි අකුරෙන් දෙකෙන්ම තව නොයෙකුත් භාෂාවලින් ඒක දැන් ඕන කෙනෙකුට බලලා මේ නියම පෙළ නියම මාගදී වචන අකුරු ඒ කාලේ පාවිච්චි කරපු ආකාරයට ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, කියව ගන්න පුළුවන්. නමුත් ඒ නියම දැන් අපි මේ පොතට අරගෙන තියෙන්නේ ඔය නැදිමාලේ ලියපු ඒ ත්‍රිපිටකේ පොහෙවත් එකම සූත්‍රයක්වත් අපි ගත්තෙත් නැහැ. ඒවා වැඩකුත් නැහැ. ඒවා යම් යම් වැරදි අඩුපාඩු වෙනස්කම් තියෙනවා. මොකද ඒවා අර බුදුම චත්ත සංගායනාවේ ත්‍රිපිටකේ තියෙන ආකාරය. නමුත් මේකේ තියෙන්නේ අර එංගලන්තේ තියෙන ත්‍රිපිටකේ අපේ පුස්කොළ පොතේ නියම නිර්මල අර ධර්මය ඒ මාගදී භාෂාවේ අකුරු වචන පද පෙළවල් මේකේ තියෙන. ඒක නම් ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මේක නිසා මේ ඉතිහාසයෙන් මේගොල්ලෝ මේක දන්නේ. ඒගොල්ලෝ හිතන්නේ මේ ඔය අද ඔය නදිමාලේ ගහලා තියෙන පොත් හරියටම හරි. ඒව තමයි නියම ත්‍රිපිටකය. ඒක කිසිසේත් නියම ත්‍රිපිටකයෙන් ගත්ත ඒවා නෙමෙයි. ඒවා අර බුරුම චත්ත සංගායනා ත්‍රිපිටකයෙන් ගත්ත විසුද්ධි මාර්ගයේ අර තිබුණු පැල්මඩුල්ලේ අම්බලන්ගොඩ මේ වගේ පුස්කොළ පොත්වල තිබුණු විසුද්ධි මාර්ගය මේ වගේ ඒවා තමයි අරගෙන තියෙන්නේ. ඒවන් තමයි යම් යම් තේරුම් අර්ථ අරගෙන තියෙන්නේ. ඒව තමයි මුල් කරගෙන තියෙන්නේ. ඔව් ඒකයි. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ධර්මයේ එහෙම තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොටත් ඔය නෝ සත්‍ය කළ ආවා අර තර්ක විතර්ක කළ බුදුහාමුදුරුවෝ යටපත් කරන්නේ. නමුත් කවදා හරි ඇත්ත නිර්මල ධර්මයේ කාටවත් යටපත් කරන්න බෑ. මතුවෙන එක මතුවෙනවා. දැන් ක්‍රමානුකූලව ඒක බොහොම හිමින් මතුවෙමින් තියෙනවා. බුරුමෙට දැන් ලංකාවේ ඔය බුද්ධ වර්ෂ 456 ලිව්වහම ඊට පස්සේ ඉන්දියාවේදී සංස්කෘත අකුරෙන් ලිව්වා, ටිබෙට් රටේදී ටිබෙට් අතුරෙන් ලිව්වා, බුරුමෙදි බුරුම අකුරෙන්, තායි රටේදී තායි අකුරෙන් ලිව්වා ඒ ත්‍රිපිටකේ. අවුරුදු බුද්ධ වර්ෂ ඔය 910 වෙනකොට ඒ රටවල්වල ත්‍රිපිටකේ ඒ රටවල්වල භාෂෙන් චීනෙදිත් ලිව්වා, ජපාන් රටෙත් ලිව්වා, ජපාන් අකුරෙන් ත්‍රිපිටකේ ලිව්වා චීනෙ. ඒවා තිබුණා. එංගලන්තෙ පොත් ඔය යෝජන ගෙනිච්ච ඒවා දුන්නේ නෑ එච්චර. ඒවා දුන්නේ නෑ. ඒවා ලැබුණේ නෑ. මහාවිහාරය ටික පිච්චුවනේ. අභයගිරිය තිබුණේ විසුද්ධි මාර්ගය ඇරු පොත් 10 විතරයි. අර සියලු පුස්කොළ පොත් තිබුණේ මහාවිහාරය. ඒවා ඔක්කොම පිච්චුවා. බුද්ධඝෝසාමඳුරෝ අර සීහලට්ට කතාව, කුරුන්දියට්ට කතාව පරිවර්තනය කළාට පස්සේ අභයගිරියේදී ඒව තැන්පත් කළා. මහාවිහාරයේ තිබුණු ඇත්තු 7 බරට තිබුණු නියම නිවැරදි සීහලට්ට කතා, කුරුන්දියට්ට කතා, ඒ වගේම වංශ කතා ඔය තිබුණු මහා වංශයේ, දීප වංශයේ, සීහල වංශයේ සියලු වංශ කතා, සියලු සිංහල කතා, සිංහල මාගදී භාෂා දෙකෙන්ම ලියපු බොහෝ දේවල් පොත්පත් පුස්කොළ පොත් ඇත්තු 7 බරට තිබුණා. ඒ පොත් ඔක්කොම දාලා මහාවිහාරයේ ගිනි තියලා බිමට සමතලා කරලා උඳු අපුරයි කියලා මහාවංශේ පැහැදිලිව තියෙනවා. එතෙන්දී ඔක්කොම පිරිසිදු සිංහල පොත් ඔක්කොම පිච්චුවා. ඉතුරු වුණේ විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 පමණක්මයි. ඒවා ඊට පස්සේ ඉතින් ඉතුරු වෙච්ච ටික කරන්න දෙයක් නැහැ. ඒවා තමයි පොළොන්නරුව යුගයට ගෙනාවේ. පොළොන්නරුව යුගයේදී පාවිච්චි කළේ බුද්ධ ධර්මය කියලා විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 17. හැබැයි කෑගල්ලයාලුනේ තිබිච්ච ඒවා කාටවත් පුච්චන්න හුනේ නැ. ඒ පිරිසිදු ත්‍රිපිටක ධර්මය, නිර්මල බුද්ධ ධර්මය කෑගල්ලයාලුනේ තිබුණා, ඒව කාටවත් පුච්චන්න අවුනේ නැ. බුදුගොස හාමුදුරන්ට ඒවා දකින්නවත් ලැබුණේ නැ. අනුරාධපුරයේ තිබිච්ච තමා බුදුගොස හාමුදුරුව දැක්කේ, පරිශීලනය කළේ, පරිවර්තනය කළේ සියලු දේ. හැබැයි බුද්ධකෝස හාමුදුරුව ත්‍රිපිටකය කවදක්කත් පරිවර්තනය කළෙත් නෑ, කරන්න හිතුවෙත් නෑ, කරන්න උනෙත් නෑ. බුද්ධකෝස හාමුදුරුව පරිවර්තනය කළේ මේ මහා අට්ඨ කතා කියලා සිංහල අකුරෙන් ලියපු හෙළ අටුවාවක් තිබුණා. ඒ අටුවාව තමා අනුරාධපුරයේ තිබිලා මහාවිහාරේ අරගෙන බුද්ධකෝස හාමුදුරුව පාලි භාෂට පරිවර්තනය කළේ බුද්ධවර්ෂ 915. හැබැයි විදේශිකයෙකුට වුණත් මේ මාගදී භාෂාව තේරෙනවා. දැන් මේ ඔස්ට්‍රේලියන් හාමුදුරු නමක් ආව, ජර්මන් හාමුදුරු නමක් ආව මෙහාට, මාගදී භාෂාව ඒගොල්ලන්ටත් තේරුම් ගන්න පුළුවන්. ඒගොල්ලන්ටත් යම් ආකාරයක මේ මාගදී භාෂාව ඉගෙන ගන්න ඕනේ නැහැ. ඕන මිනිහෙකුට මේ මාගදී භාෂාව, මේ ධර්මයේ තේරුම් ගත්තාම මේ මාර්ගයේ යනකොට තේරුම් ගන්න පුළුවන්. ආනපාන සති සමාධියේ පිහිටියාම ඉබේම ධම්මවිචේ සම්බුද්ධියන්ගෙන් මේ ධර්මයේ මතුවෙනවා. මේක ඉගෙන ගන්න පුළුවන් භාෂාවක් නෙමෙයි. මේක කොහෙන්වත් කාගෙන්වත් ඉස්කෝලෙකින්, විද්‍යාලයකින්, විශ්වවිද්‍යාලයකින් මේ මාර්ගදී භාෂාව තේරුම් ගන්න, ඉගෙන ගන්න, උගන්නන්න පුළුවන් කමක් නැහැ. මේක ධර්මයෙන්ම මතුවෙන්න ඕන. අර සුනීතල ශෝක පාකල ඔය ඉගෙනගෙන තිබුණාද? නෑනේ. නමුත් මගපල් ලැබුවේ. අරහතුන් වහන්සේ හිටිය සිතුල්පව්වේ කුඩුම්බිගල රජගල රුහුණේ නැගෙනහිර. බුදුගොස හාමුදුරුවෝ ආවේ කොහටද? අනුරාධපුරයේ සත්මහල් ප්‍රාසාද තිබිච්ච තැනවලට. එහෙ හිටියේ නෑ. අනුරාධපුරයේ හිටිය පෘථග්ජන, දැන් වල්පොල් රාහුල හාමුදුරුවෝ පොතක් ලියලා තියෙනවා, පැහැදිලිව කියලා තියෙනවා අනුරාධපුරයේ මේ කාලේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉන්න එන කාලේ හිටියේ තනිකර මගඵලලාභී නොවන පෘථග්ජන සිවුරු ඇඳගත්ත මහණෙච්ච හාමුදුරුවෝ. හැබැයි මෙහෙමයි, ඒගොල්ලොත් මහාවිහාරිකයෝ. දැන් බුද්ධඝෝෂ හාමුදුරුවන්ට ඉස්සෙල්ලා මහවංශය තියෙනවා, හතර දෙනෙක් උත්සාහයක් කළා මහා විහාරයේ තිබුණු මේ සීහල මේ අට්ඨ කතා, මේ මහා අට්ඨ කතා ගන්න. දැන් මහා විහාරිකයෝ මේක බොහොම ආරක්ෂා සහිතව, ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ ඉන්දියාවෙන් මිනිස්සු ඇවිල්ලා මේක විනාශ කරයි කියලා. UN දැනගෙන තිබුණා. ඒක නිසා ඒගොල්ලෝ ආව ගමන්, ඉන්දියාවෙන් කවුරු හරි ආව ගමන් ටෙස්ට් එකක් දුන්නා. ටෙස්ට් එක ෆේල් වුණා අර ඉස්සෙල්ලා ආපු හතර දෙනා. හතර දෙනාම ගහලා හංවඩු ගහලා සිවුරු ඇරලා ආය ආපහු ඉන්දියාවට ඩිපෝට් කළා, පිටුවහල් කළා. හැබැයි මේ මෙහෙම පිටුවහල් කරගෙන යනකොට අර පිටුවහල් කරපු මිනිස්සු ගිහිල්ලා කිව්වා මේක ලේසි නෑ, මේක බොහොම අමාරුයි. ඒගමන ඒ කාලේ ඉන්දියාවේ ඔරිස්සාවල ඔයාද මේ තියෙන තැන හිටියා පතංජලි ආශ්‍රමය කියලා ආශ්‍රමයක් තිබ්බා. මෙතන හිටියා තරුණ බ්‍රාහ්මණයෙක්, පරප්‍රාප්ත වේදේ, පරප්‍රාප්ත බොහොම යම් ආකාරයක සූක්ෂම ඥාන, නිකන් කට්ට කෛරාටික බමුණේ. මේ බමුණට අවුරුදු 6ක් සිංහල ඉගැන්නවා, පාලි ඉගැන්නවා, ඉගෙන ගත්තා. ඉගෙනගෙන සියලු ආයුධ සහිතව, සියලු හැකියාවන් සහිතව අර මහාවිහාරයට ඇවිල්ලා ඉදිරිපත් කළා. ඉදිරිපත් කළාම මහාවිහාර මිනිස්සු රැවටුණා. රැවටිලා දුන්න පරිවර්තනය කරන්න. පරිවර්තනය කළා. පරිවර්තනය කළ ඉවරුණ ගමන් අක්කොම් ටික පුච්චලා විනාශ කළා. ඒකයි කළේ. ලොකෝ කුමන්ත්‍රණයක් මේක. මේ කුමන්ත්‍රණය අපේ සිංහල හාමුදුරුවන්ට තේරුම් ගන්නම බෑ. අදත් බැරි වෙලා තියෙන. තිබුණා විශ්වවිද්‍යාලවල. දැන් ඔය රජගහනුවර රජගල විශ්වවිද්‍යාලයක් තිබුණා, පාලි භාෂාව ඉගැන්නුවා, මාගධි භාෂාව පාලි හැටියට ඉගැන්නුවා. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අවුරුදු 456 ලිව්වට පස්සේ අවුරුදු 100 200 යනකොට මේ භාෂාව සාමාන්‍ය පෘථග්ජන අතරේ භාෂාව පරිහරණය වුණේ නැහැ. නමුත් විද්‍යායතනවල මේ භාෂාව භාෂාවක් වගේ මේ පාලි භාෂාව ලිව්වා, මේ ඉගෙන ගත්තා, ඉගැන්නුවා. මේ වගේ දේවල් මේ මාගධි භාෂාව බුද්ධ භාෂිතේ එහෙම තිබුණා. ඒක විද්‍යාඥයන් අතර විතරක්, ඒ කියන්නේ විද්‍යාර්ථීන් අතර, උගතුන් අතර මේ පාලි භාෂාව මාගධි භාෂාව ඉන්දියාවෙත් ගිහිල්ලා ඉගැන්නුවා. ලංකාවේ මිනිස්සු, ඉන්දියාවේ මිනිස්සු දැනගෙන හිටියා, ලංකාවේ මිනිස්සු දැනගෙන හිටියා. හැබැයි කවදක්වත් මිනිස්සු පරිහරණය කර භාෂාවක් නෙමේ පාලි. ඔව් ඔව්, ඒ ඒ විද්වතුන්ට මේ ධර්මය මේ උගන්වන්න ඉගෙන ගන්න. නිවන් දකින්න නෙමෙයි, නිවන් දකින්න ඕක පරිවර්තනය කළේ නැහැ. හැබැයි මේක පස්සේ අර ග්‍රන්ථ ධූරයේ පුරණ මිනිසු මේක ඉහ මුදුනෙන් පිළිගත්තා, මේක තමයි බුද්ධ ධර්මය කියලා. එහෙම ඒ ආකාරයටයි මේක කළේ. හැබැයි බුද්ධඝෝෂ හාමුදුරුවම විසුද්ධි මාර්ගයේ අන්තිම පිටු 2-3 කියලා තියෙනවා, මම මේ උතුම් බුද්ධ ධර්මයේ පටිච්ච සමුප්පාද විග්‍රහය විග්‍රහ කරන්න උත්සාහ දරුවා, නමුත් හරි ගියේ නැහැ. මාව හරියට මහමූදේ අතරමං වූ කෙනෙක් හැටියට නූල් බෝලයක්, මේ පැටලවුණ නූල් බෝලයක් දිගාරින්න බැරි ආකාරයට මම අර අන්තෝ ජටා බහි ජටා තත්ත්වයට පත් වුණා කියලා. එහෙමම බුදුසහමුදුරු කියලා තියෙනවා. බුදුරජාමුදුරුව ඔය විසුද්ධි මාර්ගයේ ඔක්කොම ඇත්ත කියලා තියෙනවා. හැබැයි ඒවා අපේ මිනිස්සු අන්ධයන්ට ඒවා දැන් බැහැර කරනවා. ඒවා එකක්වත් වටිනාකමක් නැති හැටියට ඒවා හරියට ඇස් පියාගෙන අයින් කරනවා. මේ බුදුරජාමුදුරුව කියලා තියෙන්නේ කියලා විසුද්ධි මාර්ගයේම තාම උගන්වනවා, අදත් උගන්වනවා. අදත් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ මේ ත්‍රිපිටකය නෙමෙයි උගන්වන්නේ විසුද්ධි මාර්ගය. බව බව උදුරා දමන්නට උපකාර වන කාලපරාසය, බව උදුරා දමන්නට මේ ධර්මය අනුගමනය කරන්නට පුළුවන් කාලපරාසය බුද්ධ කල්පය. බව උදුරා දමන්නට බැරි වුණ ගමන් අබුද්ධ කල්පය, බුද්ධ අබුද්ධ වෙනවා. ඒකත් අබුද්ධ කල්පයක්. ඒ කියන්නේ බුද්ධෝත්පාද කාලයක් නෑ, ධර්මයේ යටපත් වුණ කාලේ. හැබැයි ඒ කාලෙත් යම් යම් අය ස්වයම්භූ ඥානයෙන් තමන්ම එක්ක ජාතිසෝතාපන්න වෙච්ච අය ඒ බුදුහාමුදුරුව හිටිය කාලේ ඒ මගඵල ලැබියා. මගඵල ලාභින් බුදුහාමුදුරුව බුදු වුණ දවසේ ඉඳන් අද වෙනකන් අඛණ්ඩව අජින්නව කොහේ හරි එක්කෙනෙක් හරි ඉන්නවා හිටියා. හිටියේ නැත්නම් මේ බුද්ධ ශාසනය ආයි මතු කළ ගන්න බෑ. එක්කෙනෙක් ඉන්නවා නම් අඩුගානේ සෝතාපන්න ජාත සෝතාපන්න කෙනෙක් එක්කෙනෙක් ඉන්නවා නම් ඒක නිසා ඒ බුද්ධ කල්පේ පාත්වගෙන යනවා. එහෙමයි වුණේ. ඒක නිසා දැන් බොහෝ ගෞතම බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ කාලේ බොහෝ ගිහි පිරිස් මේ බණ අහලා, මේ බුද්ධ ධර්මය අහලා, මේ බෞද්ධරා දෙමීමේ ක්‍රමය අහලා ඒ කාලේ ජාතසෝතාපන්න වෙලා අර සම්මාදිට්ඨික දෙවියන් හැටියට දිව්‍ය ලෝකවල උපත ලැබුවා. ඒ දිව්‍ය ලෝකවල උපත ලැබූ අය මේ මනුස්ස ලෝකෙ දිහා නිතරම බලා ඉඳලා මේ බුද්ධෝත්පාද කාලේ අර මගඵලලාභී එක්කෙනෙක්වත් අවසාන අටියට මගඵලලාභියා මැරිලා එහෙම නැත්නම් නිවන් ලැබලා හරි අයින් වෙන්න යනවනම් ඉවත් වෙන්න යනවනම් වහාම ඒ ඇවිල්ලා ඒ දෙවිවරු ඇවිල්ලා දෙවියන්ට පුළුවන් ඒක ඇවිල්ලා මේ බුද්ධ කල්පය මේ පවත්වාගෙන යන්න ඒ ජාතිසෝතාපන්න හැටියට ඉපදෙනවා. ඒක හැමදාම මේ ආදි කාලේ එදා ගෞතම බුදුහාමුදුරුව පිරිනම් පැවිදි දවසේ ඉඳන් අද වෙනකම්ම මේ සංසිද්ධිය සිද්ධ වුණා. ඒ පානදුරාවාදයට මුල්ලුනේ මේ තිබුණු ඔය පාලි පුස්කොල පොත්. ඒවා යම් යම් දේවල් තිබුණා. ඒවා මේ බුද්ධාගමේ දේවල්. දැන් පානදුරේවාදයේ ධර්මයක් නැහැ. තියෙන්නේ මොකද්ද? ආගම. ආගම් දෙකක් අතර වාදයක්. නැතු ධර්මයක් ඔය පානදුරාවාදයේ තිබුණේ නැහැ. ධර්මයේ දැනගෙන හිටියත් හිටියේ නැහැ. මගබලලාභින් වාද කරන්න යන්නේ වාද කරන්නෙත් නැහැ කරලාන්නේ අනිකව පරාද කරන්නෙත් නැහැ ජය ගන්න දෙයක්වත් නැහැ ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් වාද කළේ ධර්ම එක ආගම එකයි වෙනස. එනිසා මේ ආගමයි ධර්මයයි එකක් නෙමේ දෙකක්. මේකේ වෙනස අද තේරුම් ගන්න බැරුවමයි අතරමං වෙලා ඉන්නේ. ආගමේ නිවනක් නැහැ. ධර්මයේ ආගමක් පැවැත්මක් නැහැ. ධර්මයේ පැවැත්ම සඳහා නෙමේ නැවැත්ම සඳහා. මොකක් නැවැත්මද? රාගය, ద్వේෂය, මෝහය, දුක. දුක දැන් ආගමේ කරන්නේම මතු කාලෙක නිවන් දකින්න. දෙලොවක්මනේ ආගමේ තියෙන දෙලොව. එලොව සහ මෙලොව. ධර්මයේ දෙලොවක් නැහැ. ධර්මයේ මෙලොව සඳහා පමණයි. මේ මොහොතේ වර්තමාන මොහොතේ කරගත යුතු දෙයක් මිසක් ධර්මයේ හෙට කරගත යුතු දෙයක් නැහැ. ලබනාත්මේ කරගත යුතු දෙයක් ධර්මයේ කොහෙවත් නැහැ. ධර්මයේ තියෙන්නේ දැන් මේ වර්තමාන මොහොතේ කරගත යුතු කරගත හැකි දෙයක් පිළිබඳව පමණ. ආගමේ එහෙම මතු බුදු වෙන බුදුන් දැක දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න ක්‍රමයක්. මේක දෙක. මේක වෙනස හොඳට තේරුම් ගන්න ඕන. ආයි අපි කවදා හරි මේ මනුස්සයෝ වෙලා නොබුදුනොත් එහෙම ඔය කියන ධර්මයෙන් වැරද්ද තියනවාද? ඈ? ඒක නිසා මේක හොඳට තල්පනා කරන්න ඕනේ. අද මේ ලැබූ මනුස්සත්ව ප්‍රතිලාභය කාටවත් සහතිකයක් නැහැ ආයි ලැබෙයි කියලා. කොයි කාලෙ ලැබෙයිද කියලා. ඒ ලැබෙන කාලෙට බුදුගලේ මේ බුදුමණ නැන්නම් කිසිම වැඩක් නැහැ. කිසිම හරයක් නැහැ. බැරිලාවත් අර සුණාපරන්තක ඉපදුන වැඩක් නැහැ. නමුත් අද සියලු දේ සියලු කරුණු පූර්ණ වෙලා තියෙනවා. මේ වෙලාවේ මේ කන සම්පත්තිය ලබන්න කටයුතු කරන්න. ඒකයි ධර්මය. නමුත් ආගමේ එහෙම එකක් නැහැ. ආගම කල් දාන්නමයි හදන්නේ. පින්කම් කර කර මතු දෙව් මිනිස් සැප කෙලවරට නිවන ප්‍රමාද කරන්නමයි ආගමේ හදන්නේ. ඒකයි ආගම කිව්වේ මේකයි. පැවැත්ම යහපත් කරන්න ආගම. ධර්මයේ පැවැත්ම නවත්තන්න. පැවැත්ම කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. රාගය, ద్వේෂය, මෝහය සම්මත කළා අනුමත කරනවා. ඒ පැවැත්ම පාත්තගෙන පින්කම් අනුමත කරනවා. පුණ්‍ය කර්ම ධර්මයේ පුණ්‍ය පාප පහිනස්. ප්‍රශ්න අහලා බුද්ධ ශාසනයට ඇතුල් වෙලා ආලෝක හිතුවේ. දැන් ආලෝක කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෙක් වුණාට ආලෝකලා පරම්පරාවේ හොඳ ඔය අතීතයේ ඉගෙනගත්ත ගාථාවල් ධර්මයේ මොනවා හරි පාඩම් කරගෙන තිබුණා. ඒකින් ද ආලෝක යක්ෂයා හිතුවා මේක ඊටාම ගැඹුරු ගාථාවක්. මේක නම් බුදුහාමුදුරන්ට කීයටවත් උත්තර දෙන්න බෑ කියලා ඇහුවේ ප්‍රශ්න. බුදුහාමුදුරුවෝ අදත් ඒ වගේම තම ආලෝකයලා ඉන්නව ඕන තරම්. අදත් ඔහොම ප්‍රශ්න අහනවා. එදා සත්‍ය එකත් ඔහොම නැහැ. ඒකනි කිව්වේ අර මේ සච්චං විහාය මති සච්චකවාද කේතුම් වාදාපිරෝ මත මතවන මේ අතියන්ද භූතං. එනිසා අදත් ඉන්නවා. අදත් ඔය කියන්නේ මේ ඔය රේඩියෝවල ගුවන් විදුලිවල මේ උතුම් ධර්මයට මේ නිග්‍රහ කරලා මේ කියනක ආයි මේ කඩා දාන්න මේක යටපත් කරන්න කෑ ගහන මිනිස්සු අදත් ඉන්නවා. ඒ මිනිස්සු අදත් හාමුදුරුවම හැටියට මහන වෙලාම ඔය බුදුහාමුදුරුවන්ගේ නම අරගෙන මහන වෙලා මේ අබුද්ධ වැඩමයි කරන්නේ. බුද්ධ ධර්මය යටපත් කළා අර විසුද්ධි මාර්ගය මතු කරන්නමයි කරන්න කටයුතු කරන මිනිස්සු ඉන්නවාද? ඒ අය හොඳට තේරුම් ගන්න ඕන. ඔය ඒ වගේ ඔව් හම්බන්තොටත් හිටියද? ඒ වුණාට දැන් ඔක්කොම මේ දමනේ වෙලා. එහෙම එකක් නෙමෙයි. දැන් මේ ආරෝග්‍ය කියන්නේ මේ රෝගය අත්හැරීම. දැන් ආරෝග්‍ය කියන්නේ දැන් රෝග අරෝග. දැන් මේ ආරෝග්‍ය ශාලා නෙමෙයි මේවා. මේවා රෝගී ශාලා. වැරදි නම ඈ රෝගයක් නැති මිනිස්සු ඔය රෝහල් වලට යනවාද? රෝහල් කියන එක හරි රෝගීහල්. දැන් ආරෝග්‍ය ශාලාව කියන වචන සංස්කෘත වචනයක්. මේ වචනේ වැරදි. ආරෝග්‍ය පරමාලාභා කියන එක හරි. ආරෝග්‍ය කියන්නේ මේ රාගය ද්වේෂය මෝහය නිසා සියලු රෝග. සංසාර සාරෝග. සියලු රෝග වලට මොකද්ද? සංසාරයි කියලා. රාගය ද්වේෂය මෝහය සාරයි කිව්වම සියලු රෝග. අන්න එතනයි රෝග. දැන් මෙතන රාගය ද්වේෂය මෝහය අත්හැරීමයි ආරෝග්‍ය පරමාලාභා. මේක හරියට තේරුම් ඕනේ. නමුත් දැන් අද අපි මේ වචන ඔක්කොම වරද්දගෙන මේ පාවිච්චි කරන්නේ. මේවා ආරෝග්‍යශාලා එහෙම නෙමෙයි. මේවා රෝගීශාලා. හොඳට කල්පනා කරන්නකො මොකද අපි කොහොමද මොකද්ද මේ වටලවගෙන තියෙන්නේ මේ කන පිට ගහගෙන පාවිච්චි කරන්නේ කියලා. ඒකත් එහෙමයි. ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය, ආත්ම ධර්මය තමයි නිවනට එකම දේ. අනුන්ගෙන් නිවන ඉල්ලගන්න බෑ. ඒකයි තමන්ගෙම විශ්වාසය තමයි, තමන්ගෙම ශක්තිය තමයි, ආත්ම ශක්තිය තමයි, යථාභූත ඥාන දර්ශනය තමයි. අත්තායි අත්තනෝනාතෝ කොයිනාතෝ පරාසියා කියලා කිව්වේ ඒකයි. ඒ සියලු දේ පරමාර්ථ ධර්මයක් අර්ථයක් තියෙනවා. බෑ, කිසිසේත් බෑ. අභව්‍යයි. ආනපාන කියන්නේ ඔය කියන භාවනාව නෙමෙයි. සම්මතයේ තියෙන භාවනාව ආනපාන. හුස්ම ගැනීම පිටකිරීම ආනපාන නෙමෙයි. ආනපාන කරන්න නම් හරියටම අරඤ්‍යගතව, ශුඤ්ඤාගාරගතව, රුකමූලගතව, නිසීදති පල්ලංකං ආභූජිත්වා වෙන්න ඕන. හුස්ම ගන්න ඒවා ඕනේ. ඒක නිසා මේක පටලවා ගන්න එපා. ආනපාන කියන්නේ ඔය කියන ක්‍රමයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආනපාන කරන්න නම් හොඳට මේ සුතමඥානය ලැබලා මේ කළ යුතු නොකළ යුතු කරණීය අකරණීය ධර්ම හොඳට තේරුම් ගන්න විතරක් කරන්න පුළුවන් දෙයක්. කාය කායන පස්සනාව ආනපාන පබ්බේ කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. ඒකනේ මේ මෙච්චර මේ අහගන්නේ. මේ සුමානයක් මොකද කියා දෙන්නේ? දවසකින් මේක අහන්න පුළුවන් නම් ඕක අහගෙන ගිහිල්ලා කරන්න පුළුවන්. දැන් කීතරයක් ආවද? තාම් බැරි වුණානේ හරියට. ඒකනේ වැඩි. කරන්න පුළුවන්. ඒකනේ කියන්නේ බණ ඇහුවට පස්සේ ආනපාන කරන්න පුළුවන්. ආනපාන සති සමාධිය පිහිටන්න පුළුවන්. ආනපාන සති සමාධිය පිහිටනකොට අර ඥානං උදපාදි ධම්මචක්කුං උදපාදි වෙනවා. ඊට පස්සේ සෝතාපන්න ඵලයටපත් වෙනවා. දසනේන පහතබ්බා. ඊට පස්සේ ඊතුරු ටික කරගෙන යන්න පුළුවන්. මොකද්ද? දැන් බුද්ධ දේශනාවේ බුද්ධ භාෂිතේ ත්‍රිපිටකයේ කොහෙවත් ඔහොම සද්දා කියන එක සද්දෝ හෝති සද්දා ඉන්ද්‍රිය සද්දා බල සද්දෝ කියන එක බෙදලා නැහැ. ඔය බෙදලා තියෙන්නේ කොහෙද? මේ පස්සේ ලියපු අටුවා කතාවල මේ මෙතන මේ භක්තියයි සද්ධාවයි දෙක වෙන් කරගන්න බැරි අටුවාකාරයෝ දැන් භක්තියෙන් තමයි හුඟක් බෞද්ධයෝ වැඩ කරන්නේ. බෞද්ධයා භක්තිමතේ. ඒක නිසා මේ සද්ධා කියන එක පස්සේ කාලෙක බුදුහාමුදුරුවෝ නොකළ දෙයක් දෙකට බෙදුවා. බුද්ධ දේශනාවේ සද්ධා කියන එක සද්දෝ හෝති සද්ධා ඉන්නේ කොහෙද දෙකකට බෙදලා නැහැ. ඔහම සද්ධාවක් දෙකක් කිහේ කොහෙවත් නැහැ. එහෙනම් මහජත්තාතික සූත්‍රයේ තියෙන්න ඕන. එහෙම එකක් නැහැ. අටුවාකාරයෝ තමයි මේ සද්ධාවයි භක්තියයි අතර මැදට එන ඔයගේ අමූලකා සද්ධා අකරවති සද්ධා කියලා දෙකකට බෙදලා තියෙන අටුවාකාරයෝ. ඒක ධර්මයක් නෙමෙයි ඒක ආගමයි. ඒක පස්සේ කාලේක අටුත කතාවල අටුවාකාරයන්ගේ වැරදි බෙදීමක්. බුද්ධ දේශනාවේ කොහෙවත් ත්‍රිපිටකේ කිසි තැනක පෙන්වන්න පුළුවන් නම් මේ වගේ සද්ධාව බෙදලා තියනවා කියලා දෙකකට එහෙම නැහැ. සියලු රෝග සංසාර සා රෝග සියලු රෝගයන්ට මුල මොකද්ද? තුන්දොස් කිපීම. තුන්දොස් කිපෙන්නේ දැන් රාගය නිසා සෙම කෝප වෙනවා, ද්වේෂය නිසා පිත කෝප වෙනවා, මෝහය නිසා වා අර පිත්තාබාධා. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන පිත්තාබාධා සෙම්මාබාධා වාතාබාධා. දැන් මේක දැන් සිංහල වෛද්‍ය විද්‍යාවේ දැන් සෙම කෝප වුණොත් විෂම වුණොත් තුන්දොස්ම කිපෙනවද නැද්ද? එකක් විතරක් මේ කිපෙන්නේ නැහැ. සෙම වැඩි වුණොත් වාපිච්චෙම් තුනෙම කිපෙනවා, වෙනස් වෙනවා, විෂම වෙනවා. එතකොට සියලු රෝග හැදෙනවා. එකක් කියන්නේ එක්ක වාතාබාධයක්, එක්ක පිත්තාබාධයක්, එක්ක සෙම්මාබාධයක්. එකක් ආවොත් මොකද වෙන්නේ? තුනම විෂම වෙනවා, තුනේම ලෙඩ රෝග හැදෙනවා. ඒ නිසා මේ රාගයෙන් සෙම, ද්වේෂයෙන් පිට, මෝහයෙන් වාතය කිපෙනවා, විෂම වෙනවා, වැරදි වෙනවා. සියලු රෝගවලට කයේ එහෙම නැත්නම් ලෙඩ වෙන්න බෑ. කය තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතර විතරයි. ඒකේ ලෙඩ වෙන දෙයක් නැහැ. ලෙඩ වෙන්නේ කොහෙද? හිත. හිත ලෙඩ වුණාම කයෙන් ඒක පෙන්නුම් කරනවා. ඒකයි වෙන්නේ. එහෙම මේ බෞද්ධ සාහිත්‍යයේ තමයි මේවා තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ කාලේ ඕවා නැහැ. ඕම එකක් මේ පස්සේ කාලෙක අර මේ වගේ ලියනකොට බෞද්ධ සාහිත්‍යයේ තමයි ඔක්කොම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ හැබැයි මහා ප්‍රඥන් වහන්සේලා කියලා හඳුන්වා දීලා තියෙනවා. බොහෝ අය මහා ප්‍රඥන් වහන්සේලා බුදුහාමුදුරුවෝ මනුදන වදාරලා තියෙනවා. ඒක දෑගසව් කියන එක ඉතින් සාමාන්‍යයෙන් මේකත් පස්සේ ආපු එකක්. නමුත් දෑගසව් වශයෙන් අර මහා ප්‍රඥන් වහන්සේලා දෙන්න සඳහන් කරලා තියෙනවා. ඒකත් මං හිතන්නේ බුදුහාමුදුරුවෝ පත් කරපු එකක් එහෙම නෙමෙයි. එහෙම බුදුහාමුදුරුවෝ තනතුරු වලට පත් කළේ නැහැ. ඔව් ඒක හරි. ඒක තමයි අර්ථය. අකමැත්ත. ඔව් දැන් මෙහෙමයි වෙන්නේ. දැන් කාම තණ්හා කියන්නේ ඇහැ කන නාසය දිවකය කියන පහ පිනවීමේ කැමැත්ත කාම තණ්හා. කය රමණය කිරීමේ කැමැත්ත කාම තණ්හා. භව තණ්හා කියන්නේ තනතුරක් තත්වයක් අර මේ යම් ආකාරයක තනතුරක් තත්වයක් කැමැති වීම භව තණ්හා. අපි හිතමුකෝ අගමැති වීම කියලා, ජනාධිපති වීම කියලා, මන්ත්‍රීතුමා වීම කියලා, ඒවා භව තණ්හා. ඒ මන්ත්‍රීතුමා, ජනාධිපතිතුමා, අගමැතිතුමා වුණාම ඒ තනතුර, ඒ තත්වය තමන් ලබාගත් තත්වයෙන් බෙන් වෙන්න කැමති නැහැ. බෙන් වෙන්න කැමති නැහැ. ඒ තත්වයේ තණ්හා වෙනවා. ඒ තත්වයේ තණ්හා වෙලා ඒ වෙන් වෙන්නට අගමැති නිසා කරන කියන සියලු දේ නම් විභව තණ්හා. ඔව්, ඒකත් එතන එතනත් ඒ අරකම තමයි. දැන් මේ සමාජයට මූණ දෙන්න වෙන් වෙලා බෑ. ඒක ඒ නිසා එතනත් විභව තණ්හාවක් තියෙනවා. ඒකත් හරි. ඒ අර්ථෙනුත් තියෙනවා. භව තණ්හා, විභව තණ්හා දෙකම. ඉස්සෙල්ලා විවාහ වෙන්න කැමති තණ්හාව භව තණ්හා. දැන් ඒ විවාහය පවත්ව ගන්න යන්න බෑ. නමුත් දැන් සමාජයෙන් නොයෙකුත් දෝෂාරෝපණය එනවා. ඒකින්ද කොහොම හරි අමාරුවෙන් විඳ විඳ හරි ගැටීම් ඇතිව හරි පවත්වගෙන යනවා. ඒක විභව තණ්හා. ඔව්, ප්‍රියා අප්‍රියමයි ඔය තියෙන්නේ. හොඳයි, එහෙනම් මං හිතන්නේ දැන් අදට එහෙමනම් මේ ධර්ම සාකච්ඡාව දේශනාව නවත්වනවා. දැන් මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ පබ්බ 21ම අවසානයි. හෙට හවස නැවත කායගත සති සූත්‍රය, ඒත් භාවනාවට අදාළ වූ බුද්ධ දේශනාවේ තියෙන වැදගත් සූත්‍රයක් කායගත සති සූත්‍රයත් බොහොම කෙටි සූත්‍රයක් විග්‍රහ කරලා මේ දෙකේ පොඩි සැසඳීමක් මේ පාරවල් දෙක, මාර්ග දෙක වෙන් කරලා දකින්න පුළුවන් විදිහට විග්‍රහයක් කරනවා. හෙට දැන් අද උදේ සබ්බාසව සංවර පරියාය සූත්‍රය දේශනා කළා. හෙට තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කරනවා. මේ සියලු දේවල් ආනපාන සති සමාධිය විශේෂයෙන්ම ප්‍රායෝගිකව මේ ආනපාන සති සමාධිය පිහිටන්න නම් මේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරපු ක්‍රමය, මේ විදිය පරියාය නිවැරදිව ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු කළ හැකි ක්‍රමයක් තමයි ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ. ඒ අනුව දැන් අද වෙනකොට දවස් තුනක් අවසානයි. මේ වන විට හැම කෙනෙකුටම මේ ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කිරීම තමන් ජීවත් වෙන මේ ඉන්න දවසේ පැය 24 තුළම මේ ක්‍රියාකාරකම නිවැරදිව කරන්නට දැනීමක්, තේරුමක් යම් ආකාරයකට දැන් ලැබෙන්න ඕන. ඒ අනුව තමන්ගේ හිතට තරහක් එනවනම් මෙත්තානුසුතිය වඩන්න, රාගයක් එනවනම් අසුභානුසුතිය වඩන්න, මානයක් එනවනම් අර නිහතමානී විලා අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළ නිබ්බිදා වෙන්න ඕන. මේක බොහොම සරල ලේසි දෙයක්. ඒකෙන් තමන්ට ඒ මොහොතේම ඒකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඥායස අධිකමය ඒ වෙලෙම නිබ්බානස සත්‍ය ක්‍රියා. ඒ නිසා එවලෙම එකින් විමුක්තිය නිවන එවලෙම සාක්ෂාත් වෙනවා. එත්තේ සං උපජ්ජමානා උපජ්ජති, එත්තේ සං පහ්‍යමානා පහ්‍යති, එත්තේ සං නිරුජ්ජමානා නිරුජ්ජති. එතන එතන ඉවයි මේ නිරුද්ධ වීම කළ යුත්තේ, කළ හැක්කේ ඒ අත්විඳ ගත යුත්තේ එතෙන්දී. ඒ නිසා මේක තේරුම් ගත යුතු දෙයක්. ඒ අනුව කටයුතු කරන්න දැන් මං හිතන්නේ යම් පරිචයක්, දැනුමක් අර පජානාති කියන එක දැන් හොඳට දන්නවා. ඒ අනුව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් දැන් මේ භාවනාවට අදාළව දැනගත යුතු දේ බොහෝ දේ දැනගත්තා. නමුත් තවත් දවස් දෙකක් තියෙනවා, දෙක නෙමේ තුනක් තියෙනවා. හෙට අනිද්දා සහ ඉන් අනිද්දා බදාදා බ්‍රහස්පතින්ද සිකුරාදා දවස් තුනේම තවත් ධර්ම දේශනා කීපයක් තියෙනවා ත්‍රිපිටකයේ අනුසාරයෙන් නිබ්බේධක පරියායත් අනුධම්ම පරියායත් සත්තරාණ කුසල සූත්‍රය ගිල්මානන්ද සූත්‍රය කායගත සති සූත්‍රය අනත්ත ලක්කන සූත්‍රය අනුධම්ම සූත්‍ර හතරක් මේ වගේ තව හුඟක් තියෙනවා ඒ වගේම කිංචි සූත්‍රයත් සංගබේධ සූත්‍රයත් පිළිබඳවත් දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා බ්‍රහස්පතින්ද හවස ඒ අනුව මේ ආනපාන සති සමාධිය පිළිබඳව නිවැරදි තේරුමක් පාර හදාගෙන පාරට මග හොයාගන්න පුළුවන් ඊට පස්සේ පාර යන්නේ එක තමන්ගේ වැඩ අපේ වැඩේ පාර පිරිසිදු කරලා පාර හොයලා මාර්ගය පෙන්වා දුන්නාම මාර්ගයට දැම්මහම මාර්ගය යනවද නොයනවද කියන එක තම තමන්ගේ වැඩ ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ කලේ අතින් අල්ලගෙන එක්ක යන්න බෑ නිවනට බුදුහාමුදුරුවෝ මාර්ගය පෙන්වලා දුන්නා මාර්ගය පිරිසිදු කරලා පැහැදිලි කරලා පෙන්නුවා ඊට පස්සේ මාර්ගය යනවද නොයනවද කියන එක තම තමන් තීරණය කරගත යුතුයි ඒ අනුව මේ ආනපාන සති සමාධිය පිහිටා කටයුතු කරනවද නැද්ද කියන එක තමන් දැන් මේ මොහොතේ ඉඳන් කල්පනා කරන්න ඕන ආනපාන සති සමාධිය පිහිටලා කටයුතු කළොත් ඒ කරන හැම අවස්ථාවකම ආනපාන සති සමාධිය තමන්ගේ නිවීම මිදීම විමුක්තිය වෙනවා ආනපාන සති සමාධිය නැති හැම අවස්ථාවකම රත් වීම මත් වීම ගිනි ගැනීම දැවීම දුක දාය ගින්න අලුතෙන් උපදිනවා මේක තේරුම් ගත යුතුයි ඒක තමයි ධර්මය එහෙමනම් අදට මේ ධර්ම දේශනාව අවසానයි මම හිතන්නේ අදත් අපේ සේනාපති හාමුදුරුවෝ අවසහතට තවත් කරුණු කාරණා කිහිපයක් විග්‍රහ කරයි 7 ඉඳන් 8 8:30 දක්වා ඉතින් ඒ නිසා ඒ ගැන උන්වහන්සේ කාරුණික වෙයි ඒ අනුව මේ පින්වතුන්ට තවත් ධර්ම දේශනාවකට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙයි හොඳ එහෙනම් කවුරුත් සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්නේ මේ පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් සජ්ජානා කරන්න කියන්නේ එත්තාවතා චම්මි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතීනං සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං තූ සුඛිතා වුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා